తెరువంచాలనే స్వామి ఆశ ఏమన్నాం పూజనీయ లోక స్వామిన్ వహసి సహా మహాసంగరత్నే అతులు స్వామి పూజనీయ లోక స్వామిన్ వహసి అతులు మహాసంగరత్నే అవసరాయి సీలుమ దినాట తెరువన్ సరణాయి అదే తప్పి మీ రస్వ సిటీ సతిపతా కిరణ యోగావచరింగే కామటహన్ శుద్ధ కిరీమి సహా ధర్మదేశన వెడసరణాయి వెడసరణాయి ఏమన్నాం ప్రథమ భాగ్య ධර්ම කමඨං සුද්ධ කිරීම වැඩසටහනින් ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ලිඛිත ප්‍රශ්න දෙකක් අද ලැබිලා තියෙනවා. මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසර. පළවෙනි ප්‍රශ්නය පරයන්කය පටන් ගත්තේ කලබලකාරී දවසක අවසානයේ සිත විසිරී පැවතිනි. මුල සිටම සිතුවිලි අතර අවධානය පැවතින විටින් විට හුස්ම දෙස බැලීමට උත්සාහ කළත් අවධානය යොමු වූයේ අතීත සිදුවීම්ද අනාගත කළ යුතු තිබූ දේවල් සහ ඇතුළත කතාය. මෙසේ සෑහෙන වේලාවක් සිතට නන්නත්තර වෙන්න ඉඩ ඇරලා සිටියමි. එක මොහොතක හුස්ම ගන්නා සහ හෙළන බව නිරීක්ෂණය විය. සුළු වේලාවකින් නින්දට වැටි ඇති බව දැනගත් තේ ගැස්සීමක් සමග අවදි වීමෙනි. නැවත ඉතා සියුම් කම්පනයක් නිරීක්ෂණය විය. නැවත නිින්ද ගොස් සැහැරෙන විට ඔළුව කඩා වැටී ඇති බව දැනුනි. නැවතත් හිස කෙලින් කරගෙන හුස්ම වෙත අවධානය යොමු කරත් වැඩි වේලාවක් නොගොස් හිත නිින්දට වැටුනි. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි.
ඒ වගේ අර වේශකර දවසක අවසානින් වට්ටියක් කළා වාඩි වෙන්න පුරුද්දක් හදාගත්ත එක තමයි ඉතින් සංසාරේ අපි කරගත්ත වටන දේ. ඒක ඉතින් අපිට ඉතින් සියලුම දේම හරි ගිහිල්ලා සතිය සමාධිය ප්‍රඥා ඔක්කොම බලාපොරොත්තු වෙන්න එපා. චාරිත්‍රය කෙරුවයි කියලා මතක තියාගන්න. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අපි දවසට පැයක් භාවනා කරන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් ගන්නවා කියන්නේ ජීවිතේ ලොකු වෙනසක් නේ. ඉතින් සමහරවිට ඒ පැයේ ඉඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකක් හරි වැඩක් ඒ වුණාට අඩු ගන්න පැය කාලයකට හරි වාඩි වෙන්නයි කියලා තියෙනවා. අමාරු වෙලාවට ඒකවත් කරගන්න හම්බෙන්නේ නැහැ. අපි මේ බස් එක කාර් එක වාඩි වෙලා වෙනවා පුළුවන්. වැඩක් කරන ඒ වෙලාවෙත් කියනවා අඩු ගානේ ඔක්කොම ඇස්සේ විනාඩියක් දෙක කරලා ගමන් නැහැ අධික පියාගෙන හරි ඉන්න මම මේක මේ මගේ භාවනා සඳහා වෙන් කරපු කාලයක් අද නම් තනි කකුලෙන් ඉන්න වෙලා තියෙන්නේ මොකද කරන්න කියලා ඒත් අදිෂ්ඨාන කරන්න. බැරිම නම් වැඩ ඔක්කොම කරන ගමන් අදිෂ්ඨාන කරන්න කියලා තියෙනවා මේක මගේ භාවනා කාලේ. අද මේ යම් කිසි කාරණා නිසා කරගන්න බැරි වුණා මට හම්බුනොත් මම හෙට මේකටත් එක්ක ඔක්කොම කරන්න ඕනේ කියලා ඒ අදිෂ්ඨාන චිත්තක්ෂණය හරි අපේ ජීවන රටාවට එකතු කරගන්නේ කියලා. ඉතින් ඒම තමයි ඔය පෙර හිටපු ඉර්ෂින්නාන්සලා තමන්ගේ මේ භාවනා කාර්යය දේවකාර්යය රාජකාර්යය වැඩි කෙරුවේ. අපිට ඒ තරම් වැඩ නැහැ අමු බොරු. අපිට ඒ තරම් වැඩ නැහැ. තිබුණත් ඕක තමයි ක්‍රමේ. එතකොට තේරෙනවා කරදරයක් නැතුව දවස ගත කරලා පරියන්කයක් හරි යටි කරගෙන ඒක හරියනවයි කියලා කියන්නේ මොනතරම් කණකැස් බෑවා වීසුදුරින් අහස බලනකෝ වැඩක්ද. හැබැයි ඒක හරි ගියේ නැහැයි කියලා එහෙම අපි කරාරින්නේ නැහැ. අපි ඒක ලියුත් කරනවා. ඒ නිසා මේක තමයි මම හිතන ජීවිතේ කරපු හොඳම භාවනා කියලා මට නම් කියන්න පුළුවන්. උනන්දුවෙන් කරගෙන යන්න.
අවසල ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. කාලය විනාඩි 45යි. සක්මනේ කෙළවරක සිට පාදය සිත යොමු කළ විට දැනෙන ස්පර්ශයන්ට සිත යොමු කර සක්මන ආරම්භ කළෙමි. ආරම්භයේ සිටම යටිපතුලට දැනුණු නලියන ඉදිමුණු ගති අරමුණු කර දිගටම භාවනාව කළෙමි. ක්‍රමයෙන් එම නලියන ගති දෙපා ඔස්සේ හිස දක්වා පැතිරුණි. සක්මන කරගෙන යන විට මුළු ශරීරය අරමුණු විය. සක්මන් කරන කෙනෙක් නොදැනුනි. අවසානයේ වනතෙක් මෙම අත්දැකීම ලැබුවෙමි. පර්යංක භාවනාව කාලයේ පැයක විනාඩි 45යි. පර්යංකයට වාඩි වී හුස්ම අරමුණු කළෙමි. ඉක්මනින්ම හුස්ම සිහින් නොගොස් නොදැනී ගියා. සිත කයට යොමු වුණා. නිශ්චලව තිබූ කය දෙස බලාගෙන සිටින විට කයටද තදගතියක් දැනී කය උඩු යටිකුරු වනවාසේ දැනුණා. ඒ දෙසම අරමුණකින් තොරව බලා සිටින විට එම පෙරලිලි නැවතී වාඩි වී ඇති මගේ රූපය ඇති තැන මා ඇටසැකිල්ලක්සේ වාඩි වී සිටිනවා පෙනුණා. මා එම ඇටසැකිල්ල දෙසම බලා සිටියා. සිතුවිලි පැමිණියේ නැහැ. ඉන්පසු මා භාවනාව අවසන් කළා. ගෞරවනීය ස්වාමින් වහන්ස, භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි.
කොහේ නතකක දැනි තමයි භාවනාව පටන් ගන්න ඕනේ. ඒ හිතුවින් නැත්නම් ඩාවනම් දැන් ඔන්නෝනේ භාවනාවෙන් අපිට ග්‍රීන් ලයිට් එක හම්බෙලා තියෙනවා. ඒ වෙලාවේ නැගිටලා ගියයි කියලා කියන්නේ ආයේ වැහි කන්නයක් වෙනකයි ඉතින් බලන්න ඉන්නවා. දැන් කුඹර හදලා තියෙන්නේ. දැන් ඉති ඉක්මනට ඇට ටික වපුර ගන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒ උපයාගත්තාලාද ඒ කියන්නේ ක්ෂණ සම්පත්‍ය දැනගෙන ඊට පස්සේ කරන හැම චිත්තක්ෂණයක්ම වටිනවා. ඉතින් ඒක තමයි ඉදිරිය කියන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට නැගිටින්න වුණොත් නැගිටිති අහඹයක් නම් කමක් නැහැ. යම් හේතුවක් නැගිටින්න වුණොත් එයාට මං කියනවා පෙර කරපු පින් නැතිකම කියලා. කමඨාන සුද්ධ වෙලා නම් පෙරකල පින් තියනවා නම් චර කරලා පිටියදා ගත්ත එකේ ඉතුරු වැටි කරගන්න එපා. ඒක නිසා කමඨාන් වාතාව පටන් ගන්න ඕනේ ඒ ওই නැගිටපු තැනින් තමයි. ඊට පස්සේ කොච්චර වෙලා තමන්ට කරන්න පුළුවන්ද කියලා කියන්නේ තමන්ම මෙතෙක් කල කරපු භාවනාවට තමන් කරන ගෞරවයක්. ඒ නිසා අනිත් දවසේ මේ ඕවා ඉතින් කාටත් වෙන දේවල්. අනිත් දවසේ එතනින් තමයි පටන් අරගන්න ඕනේ කියලා ඉන් ඉදිරියට අඩු ගන්න විනාඩි දෙකක් මට ඉන්න ලැබේවා. විනාඩි පහක් මට ඉන්න ලැබේවා කියලා ඉදිරිය බලනද අන්න එතනදී ඇතිවෙන මොටිවේෂන් එක නිරාමිසයි. අනේ නිරාමිස මොටිවේෂන් එකෙන් පේනවා අපේ නිවිත මේ ජීවිතේම නිවන් දකින්න පෙළඹිලා නැමිලා නතු වෙලා තියෙනවද නැත්නම් අර හිතේ නැතිවීම බංකොලොත් භාවයක් කියලා හිතාගෙන සතිය නැතිවීමක් කියලා හිතාගෙන සමාධිය නැතිවීමක් කියලා හිතාන පටලවා ගන්නවද කියන එක මග අරලා දෙන්න මම මේ කතා කරන්නේ.
දෙම ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න ඉදිරියේ තියෙන්නේ රජිකා අත උසලා තිනවා මේ ප්‍රශ්න අහන්න දැන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් රජිකා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ප්‍රශ්නක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රකාශයක් කරන්න අවසරයි. මට මේ ප්‍රකාශය කරන්න අදහස හිතුවිලා ආවේ ඇත්තටම මේ අපි සංකල්ප සහ යථාර්ථ සාකච්ඡාවත් එක්ක මතුවෙච්ච කාරණයක් මේක. මේ මම දැන් ඔබ වහන්සේ මෙහි වැඩම කරලා තිබිච්ච අන්තිම රිට්‍රීට් එකේදී අපි යුනිවර්සිටි එකේ තිබිච්ච එකේදී කරපු කමඨහන් ප්‍රකාශයක් මගේ කමඨහන් වාර්තාවක් කියවන වෙලාවකදී ඔබ වහන්සේ එක තැනකදී කියනවා මේ ඇත්තරම කොහොමද මම හීන ලෝකේ හිටපු එකද යථාර්ථය නැත්නම් මේ ලෝකෙට මම ප්‍රകൃතිය හිතන එකද යථාර්ථය කියලා මං හරියට දන්නේ කොහොමද කියලා. මේක මේ මා උසාවියට ගන්නවල කරන කන්නේ පොදුවේ කරන පොදු කවට මේ පිරිසිදු කිරීමකද කියන්නේ. ඔය කාරණේ මගේ ඔළුවේ එක කාලයක් මේ රැව් පිළිරැව් දිදී ඇත්තම තියෙනවා. ඒ අතරේ අපි ඔය බ්‍රහස්පතින්දා සාකච්ඡාවේදී නසන්ති සූත්‍රය මේ සාකච්ඡාවට ගන්න මම හරිම කැමති සූත්‍රයක් මේ නසන්ති සූත්‍රය. මේ අර මිනිස්සු මේ කාමය කියන්නේ මේ එළිය තියෙන දේවල් වලට නෙවෙයි තමන් හදාගත්ත සංකල්ප වලට කියන එක. දැන් ওই සූත්‍රය කිව්වට පස්සේ මම එක ප්‍රකාශයක් කරන මේ සිකුරාදා වැඩසටහනේදීම මේ මට හිතෙනවා මේ මට නිකන් දැනෙනවා මේ ලෝකේ හොඳ නරක කියලා දෙයක් නැහැ. ඒ තියෙන්නේ නිකන් අපිට කලින් හිටපු අයගේ සංකල්ප ගැන අපි නිකන් ඇති කරගත්ත මතයක් ඒගොල්ලෝ ඇති කරගත්ත මතයක් අපි නිකන් ක්‍රියාත්මක කරනවා වගේ දෙයක් කියලා මම ප්‍රකාශයක් කරා. මට මතකයි මට ඔබ වහන්සේ කියපු දේ මට හරියට මතක නැහැ. හැබැයි ඔය නසන්ති සූත්‍රයත් එක්ක මතුවෙච්ච මොකක් හරි ඉන්සයිට් එකත් එක්ක මගේ කාරණා දෙකක් වෙනස් වෙනවා මම පැහැදිලිව දකින්නවා. පළවෙනි එක තමයි ආගම සහ දේශපාලන සම්බන්ධයෙන් මම කරපු මේ වාද විවාද වලට මම හරියට පැතුනා Facebook එකේ උනත් ඒ පුද්ගලයාත් එක්ක එහෙම තිබුණා. ඊට පස්සේ දැන් ඔය නසන්ති සූත්‍රය වඩ පස්සේ මට හිතෙනවා ඔය වාද කරලා ඉවර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මගේ තියෙන එක සංකල්පයක් අනිත් කෙනාගේ තියෙන එක සංකල්පයක් මම මගේ එක තහවුරු කරන්න දේවල් කියන අනිත් කෙනා එක තහවුරු කරන්න දේවල් කියන ඔකේ තේරුමක් නෑ කියලා ඒ වාද විවාද නිකම්ම මගේ අතින් එකක් අතෑරුණා. මේක මම පැහැදිලිව නිරීක්ෂණය කරපු දෙයක්. දෙවනි කාරණේ තමයි මේ මට පොඩ මං ගැන පොඩි විවේචනයක් තිබුණා. දැන් මගේ ගෙදර හැමෙච්ච ලොකු පිළිවෙලක් නේ, කාර් එක උනස් පිළිවෙලක් නේ, හැම වැඩ ටික කරනවා කොහොම. හැබැයි පිළිවෙල අඩුයි මගේ.
මගේ නහගනින්කෝ මං කියලා දෙනම් පිළිවෙල තියාගන්න වැඩ නෑ මයි ළඟ, පිළිවෙල විතරයි. බලපන් ඇවිල්ලා කමගේ කාමරේ
මං දැක්කනි
මගේ කාමරේ තෝ දැකලා
නෑ.
ඒ මං පෙන්නන්නේ ඇඳුම් අන්දල ඇතුලේ එළුව පෙන්නලා නෑ තාම.
ඊට පස්සේ දැන් අවි ලස්සනට තියෙන ගෙදරකට ගියාම සමහරක් මට හිතෙනවා ඇයි මම මේ මගේ කාලේ වියදම් කරන්නේ නැත්තේ මේ ගෙවල් දොරවල් ලස්සන තියාගන්න හැම කියලා. ඊට පස්සේ ඔහොම විවේචනයක් තිබ්බා මට. මේ මට හැබැයි දැන් මගේ ගේ ලස්සන තියාගන්න එක හරි මම මේකප් දාලා මාව හොඳට ප්‍රසන්ට් කරනවට වඩා මම හරි කැමති සායක ඔට්ටෝ වෙන දෙයක් මම අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න කැමති. හැබැයි ඒක ඒක මගේ සංකල්පය කියන එක මම දකින එක මට දැන් ඉස්සර තිබ්බ මගේ විවේචනයක් තිබ්බට දැන් ඇයි මට අරගොල්ලන් විදිහට ඉන්න බැරි කියලා ඒ විවේචනේ නැති වෙනවා මගේ. කියන්නේ මේක මං මගේ විදිහ ඒක මං ඇක්සෙප්ට් කරන ගැටයක් මම දැක්ක ඔය ඔය කාලෙ වෙච්ච මේ මගේ වෙනස් වීමත් එක්ක. ඊට පස්සේ දැන් ඇත්තටම මේ ඊට පස්සේ ඔය අපි කලහ විවාද සූත්‍රය, මදුපින්ඩික සූත්‍රය, ඊට පස්සේ අපි කජ්ජනීය සූත්‍රයත් කරානේ. ඒකෙත් කියනවනේ අතීතේ හිටියානම් කෙනෙක් දැන් ඉන්න හරි ඉදිරියට ඉන්න කෙනෙක්ගේ මේ ඔය පංච උපාදස්කන්ධයෙන් තොර දෙයක් මේ ලෝකේ නෑ කියලා. ඉතින් ඔය කාරණාත් එක්ක දැන් සංකල්ප සහ යථාර්ථය මේ කතා කරන්නේ මට ඇත්තටම නිකන් ඔළුවේ මොකද්දෝ දෙයක් අරගෙන මේ ලෝකේ මේ සංකල්ප විශ්ලෝකයක් විතරයි ඇත්තම නිකන් යථාර්ථයක් නෑ වගේ දෝ කියලා මොකද්ද අමුතු දෙයක් ඔළුවේ කැරකෙනවා මට. ඉතින් මේ අවස්ථාව ලැබිච්ච වෙලාවේ මේක ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කරන්න හිතුණා සංහස මේ කාලයක් ඉස්සෙ වෙච්ච මේ පරිවර්තනයක් නිසා ඔබ වහන්සේගේ වචනයක්
ඔබට කියවන්න. එහෙම පිටකේ ඥානසීය ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා නමෙන් නම් මොකද්ද ලියලා තියෙන්නේ දැන් නෑ පොත්වල විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා එක විඤ්ඤාති වෙන්න ඕනේ වර්ජිල්ලේ තියෙන විඤ්ඤාති කියලා එක පෙන්නනවා ලෝකේ කියලා කියන්නේ විඤ්ඤාතියක් විතරයි. ඉතින් විඥාණයෙන් හදාගත්ත මනෝ විකාරයක් කියලා එක එක්ස්ට්‍රීම් එකක් තියෙනවා. හැබැයි ඔය කියන අදහස් තමයි ඒකේ තියෙන්නේ. ඒක යෝගාචාර කියලා කියනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි. ඒකයි ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ ideal solitude පොත වෙන්න ඇති ඔය දෙක එකතු කරලා නෙම්සිරි කියලා මහත්යෙක් ලිව්වා වෙසක් කලාපයකට මේ ලිපියක් මම පැවිදි වෙන්න ඉන්න කාලේ. ඉතින් ඒකේ එම් පිටක දෙච්චින් ඥානසේ ස්වාමීන් වහන්සේයි ඥානানন্দ ස්වාමීන්ගේ තියෙන අදහසු එකතු කරලා අර විඤ්ඤාති මාත්‍ර සහ සිද්ධි කියලා. ඒකට ලියපු නවකතාවක් තියෙනවා Dream of the Red Mansion කියලා. ඒකත් ඒ පොතත් මයිලක තියලා දැයි කොහොතරම කැඩලා ගිහිල්ලා. ඒක නිකන් නවකතාවක්. නමුත් පේනවා මේ සම්පූර්ණ කතා කරන දේවල් කරන දේවල් හීන ලෝකයක්. ඉතින් ඕකේ තමයි මේ යථාර්ථයයි සදාචාරයයි යුක්තිය පසින්දලණ්ඩයි ඔක්කොම ඉතු වෙන්නේ හීනෙන් අවදි වෙනකන් තමයි. හීනෙන් අවදි වුණාට පස්සේ මේ ළමා සෙල්ලම. ළමා සෙල්ලම නම් කමන්නේ සීරියස් කරපන්. එච්චරයි මං කියන්නේ. දැනගෙන. මේක විකාරයක් තමයි. උකට ඔච්චර හැබැයි ඉතින් සීරියස් අරගෙන කෙරුවත් නැතත් ඒකේ දෙයක්වත් නැහැ. ඉතින් කවුරු එක්කනේ සීරියස් ගන්න එක්කනේ ගන්නෑ. දැන් ඔය ලංකාවේ කැබිනට් එක වෙලා තියෙන්නේ මේ මොකේද මේ පාර්ලිමේන්තු එකේ. ඉතින් යා පාර්ලිමේන්තු එකේ මේ ලංකාවේ එංගලන්තේ පාර්ලිමේන්තු එකේ තියෙන්නේ. ඊට පස්සේ මේ ඇමරිකා වයිට් හවුස් එකේ තියෙන්නේ. මාෆියා සංවිධාන වල තියෙන්නේ. දැන් ඔක්කොම රෙද්ද ගැලවිලා තියෙන්නේ. මං හිතුවේ නෑ මගේ ජීවිත කාලෙත් උතෝක නිකන් කොන්ස්පිරසි තියරි කී කිය ඉඳ වෙයි කියලා නෑ. දැන් ඔක්කොම රෙද්ද බට ඇරලා පෙන්නනවා ඔන්න කෙරුවාවල් කියලා. ඉතින් ඕක බුදුරජාණන් වහන්සේ ඔච්චර මිනි මාස්කන් නැතුව ලේක් බොන් නැතුව තමන්ගේ ජීවිත පරිශ්‍රණින් කරලා කියපු ටික තමයි අපිට තේරෙන්නේ නැත්තේ. හැබැයි ඉතින් තේරෙන්නේ නෑ කියන්නත් බෑනේ. අපි දහසකුත් වැඩ කරන ගමන් අපි මේ පොඩි ළමෙන් ජීවත් වෙලා කක් අහෝදන ගමන් බලන ගමන් කරනවානේ මොනවද කොරණේ වයි හොඳන් අරගන්නේ නෑ බං. කරකට කරපන් ඔය බැටලුවෙක් වාගේ ඉඳලා කියන විදිහට බිම්බලා ගැනීම ඵලයක්. ඒක වීලුවක් බව දැනගෙන ඒක අනිවාර්යම වීලුවක්. ඕකේ යුක්තිය පරිඳලණ්ඩයි ඕඩර්ලි මැනර් එකක් ගණ්ඩයි ඉව සේරම තියෙන ගැටි ඒකෙම හිර වෙනවා. ඉතින් මං කියන්නේ මං දන්න ටික. ඒක ඊයේ රෑත් මං බුද්ධ රක්ක දාමරොත් එක පෑ දෙකක් විතර බැනගත්තා. ඉතින් ඒකනේ අපි ළඟ ඉන්නේ. ඒ සාසෙ මට මසාජ් කරනවා මං බයිනවා. ඉතින් අන්තිමටින් බාරගත්තා. බාරගත්තයි කියලා කියන්නේ දෙන්නට දෙන්න බාරගත්තා. ඉතින් අපි හැමදාම වලියෙන් ඉන්නේ. උඹලා හිතන්නේ මේ උඹලා විතරයි වලියෙන් ඉන්නේ කියලා පිස්සු. අපි වලි කුක්කෝ. උඹලා මේ යුද්ධය පස්සෙලන්න හදනවා මේ පොඩි මේ නියපොතු සූද්ද කරන්නයි ඔය අනම්මන. අපිට ඒව නැහැ. අපි බුල්ඩෝසර් වලින් වැඩේ. හරි එච්චරයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ තව පොඩි කාරණාවක් එකතු කරන්න අවසරයිද? ඔව් මේ ඇත්තටම මේ මාත් එක්ක මේ අපිත් එක්ක සතිය වඩනම කෙනෙක් මට මේ පොඩි ප්‍රකාශයක් කරා. එයා මට කිව්වා මේ මම ගිය අවුරුද්දේ දවසක මේ වැඩසටහනින් මේ මාරයට අභියෝගයක් කරලා මට ඇත්තට මතක තිබුණේ නැහැ. බ්‍රින්ගි ටෝන් කියලා අභියෝගයක් කළාලු. මට ඒ වෙලාවෙත් මතක් වුණේ නැහැ. පස්සේ මම කල්පනා කරා මොකද්ද මේ කියන කතාව කිව්වම ඇත්තටම මට මතක් වුණායි ප්‍රකාශේ. මම ඉදා කියන්නේ මට තේරෙනවා මේ ප්‍රතිපදාව ඉදිරියට යනකොට මේ අපි අහුවෙච්ච කලින් අහුවෙච්ච රළු තැන් වලින් නෙමෙයි, හැබැයි හරිම සියුම් තැන් වලින් අපිව නිකන් මේ කාම ලෝකයට අල්ලන්න හදන බවක්. ඒ කියන්නේ අපිට කලින් නොතිබිච්ච වටිනාකම් දීලා නිකන් මේක හරි ලස්සන තැනක් වගේ කරලා අපිව මේකේ අල්ලන්න හදන ගතියක් මට දැනෙනවා. හැබැයි මම ගොඩක් වෙලාවට වාමට සිග්නල් දාලා දකුණට යනකොට පෙවුන්නේ නැහැ වගේ, එක තැනක අහුනොත් එතන හිර වෙනවා. එහෙම නැතුව ඊළඟ තැනට ගියත් ආයෙ තව එකක් නිකන් පටලවන්න හදන ගතියක් මට දැනෙනවා. මම ඒ වෙලාව තමයි කියන්නේ මේ ඒ වෙලාව මාරේ හරි කවුරු හරි කිහිම කෙනෙක් ඉන්නවා නම් bring it on මම අහුවෙන්නේ නෑ වගේ නිකන් පොඩි අභියෝගයක් කරන්නේ. ඇත්තටම කියන්න ඕනේ උනාට මමත් අහු වුණා කියලා මට හිතෙනවා. දැන් මේ මම ආයේ පිටිපස්සට නිකන් මේ මාද රිෆ්ලෙක්ෂන් එකක් කරනකොට පහුගිය දවස්වල මං ගොඩක් ওই බිඳ වැටීම් වලින් හිටියේ. එහෙම නොහිතපු වෙලාවක සියුම් තැනකට මම අහු වුණා කියලා ඒ වැරද්දත් මං එහෙම වැරද්දක් අපි මේ ඊයේ අර පෙරේද කවියදී වගේ සමිනාල්ස වැටි වැටි යන ගමනක් නෙ ඉතින් එහෙම මගේ
පොඩි උන් කක්ක ගන්නවා පොඩි උන් කක්ක අත ගන්නවා අයිව ගැන බඩ ගණන් ගන්න එපා. උඹම ලොකු වෙච්ච දවසේ උඹ පොඩි කාලේ කරපියව ගැන hina වෙලා ඔය කාලේ කක්ක ගන්න නැතුව දැන් කණ්ඩායි බං. අපි අනලොක්ක කියන්නේ එම්බි තැච්චල ඔටු කාපම් අනික් කලට ඔටු ගන්න බෑනේ. ඒ වෙලාවට පොඩි උන් විතර කකලා ඇදලා ගන්නෙ ඉච්චරයි. ඔක කනගාට වෙන්නත් එපා, ඔකට බනින්නත් එපා. සාමාන්‍ය මගේ භාෂාව හැටියට කාට හරි හරි ගිහිල්ලා තියෙනවා නම් කෙලවෙලා. කෙලවයන් පුතේ කෙලවයන් කියලා මං කියන්නේ භාවනා කෙලවෙලා තියෙනවා නම් උප සීරියස් භාවනා කරන එකේ. ඉතින් ඒ නිසා ඒකම තමයි ඔය මාර්යාගේ නමින් කියන්නේ. ඒ නිසා ඔක්කොම තීත්‍ය මේ අපි යන ගමන නම් ආශ්චර්යවත්. ඒක නිසා අපි නැවේ ඉන්න කට්ටියට අපි ලව් කරගෙන යනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඒ දිරිගැන්වීමට. මම ඊය අර මේක ඇහුවා මේ අර ඒ ලියුම ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ලැබුණම අපිටත් ලැබෙන සලස්සන්න අපිත්
මුරුංගගස්තියක් හදලා යෝපන් මුරුංගගස්තියක් හදලා යෝපන් මුරුංගගහේ තියන මුරුන්දාත් තියන නම්බුවත්.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි.
ඔව් අනික අයට කියන්න දෙන්න දෙන්න අපි ඉවර කරන්න හදන්න.
ප්‍රශ්න තියෙනවා නම් අපිට ඉතාමත් කෙටි වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ
අනුමෝදාමි සාදු සාදු.
මයකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මහියන්දා තබ්බං
අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුවපත් විත්තා.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුවපත් විත්තා.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු සුවපත් විත්තා සුවපත් විත්තා. හොඳයි කො මේ කුසලහමතුරු ඇංගිලා ආයින්නයි ඉන්න එම් ඇංගෙනවා මේ
සාදු සාදු සාදු. එහෙමනම් අපි දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධර්මදේශනාවලිය වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය ධම්මකොසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, එතකොට අපි යම් කිසි විදියක පහුගිය දවස්වල කතා බහක යෙදිලා ඉඳියා. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ඒ සූත්‍ර දේශනාවක කොටස් කොටස් ඉදිරියෙන් තියාගෙන අපි යම්කිසි ගමනක් ගියා කියලා මතක ඇති. ඉතින් අද ඒ ඉදිරිපත් කරපු කොටස්වල අන්න තව කොටසක් ගෙන හැර දක්වනවා. තව කොටසක් ඉදිරියෙන් තියෙනවා. මොකද්ද මේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න උත්සාහ කරමු. ඉතින් එතෙන්දී අර කෙලෙස් රහිත නිවීමක්, මේ කලබල රහිත විවේකයක් පිළිබඳ කතා බහක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කතා බහේදී ඒක සඳහා ප්‍රයෝජනවත් වෙන දේවල් එකින් එක ගෙනහැර දක්වනවා. මෙන්න මේ වගේ දෙයක්, මේ වගේ හුරු කිරීමක් වටිනවා, මේ වගේ දෙයක් මේ වගේ හුරු කිරීමක් වටිනවා කිය කිය අනේ යම්කිසි විදියක කරුණු ටිකක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ ඉදිරිපත් කරන කරුණු අතරේ අන්න දැන් අපි යම් මතක් කර ගැනීමක් සිද්ධ කළා. මෙහෙම මෙහෙම කරුණු කිහිපයක් තියෙනවා, මේ විදියට කතා බහ කරනවා, මේ විදියට හික්මෙනවා කියලා ඔන්න ඒ විදිහේ යම් කරුණු ටිකක් ඉදිරිපත් වෙලා තියුණා. එතකොට අන්න දැන් ඊළඟට තව ඉදිරිපත් කරන කොටසක් තියෙනවා. මොකද්ද මේ කොටස? අන්න කියනවා මේ විදිහේ දෙයක්. කියනවා මේ ලෝකයේ කතා ව්‍යවහාරය තදින් නොගන්නේ, දැඩි ලෙස නොගන්නේ. ඒ වගේම මේ ලෝක ව්‍යවහාරය ඉක්මවා නොයන්නේ. මෙසේ කියන ලදී කුමක් සඳහා කියන ලදද? ඔන්න විදිහේ ප්‍රශ්න කිරීමක් සිද්ධ කරනවා. මෙන්න ඊළඟ කරුණ ගැන හර දක්වනවා. ලෝකේ කතා ව්‍යවහාරය තදින් අරගන්නේ නැහැ. ඒ වගේම මේ ලෝක ව්‍යවහාරය ඉක්මවා යන්නේ නැහැ. මෙසේ කියන ලදී කුමක් සඳහා කියන ලදද කියලා අන්න යම් කිසි විදියක පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. එතකොට මේ පැහැදිලි කිරීමේ තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. කියනවා මහණෙනි, යම් පළාත්වල මෙන්න මේ පාත්‍රයට තලිය කියලා හඳුන්වනවා. යම් පළාත්වල පාත්‍ර කියලාම හඳුන්වනවා. යම් පළාත්වල විත්ත කියලා හඳුන්වනවා. යම් පළාත්වල සරාව කියලා හඳුන්වනවා. යම් පළාත්වල දාරෝප කියලා හඳුන්වනවා. යම් පළාත්වල පෝණ කියලා හඳුන්වනවා. යම් පළාත්වල පිසීල කියලා හඳුන්වනවා. මෙන්න මේ විදිහට විවිධ පළාත්වල මේ එකම දෙයට විවිධ නම් වලින් ව්‍යවහාර කරනවා. මේ පාත්‍රයට විවිධ නම් වලින් ව්‍යවහාර කරනවා කියලා අන්නාර මේ භාෂාවේ වෙනස පිළිබඳ, මේ ව්‍යවහාරයේ වෙනස පිළිබඳ තමයි කියන්නේ. එතකොට කියනවා මෙසේ ඒ ඒ පළාත්වල යම් යම් පරිද්දෙන් මේකට වචන යොදනවද, ව්‍යවහාර කරනවද, ඒ ඒ ආකාරයෙන් තදින් අල්ලා නොගෙන කටයුතු කරන්න උත්සාහ ගන්නවා. කෙනෙක් එක තදින් අල්ලගෙන ආ නෑ නෑ මේකම තමයි හරිම වචනේ, අනිත් දේවල් වැරදි කියලා ඉදිරිපත් කරන්න ගියොත්, තදින් අල්ලා ගත්තොත් අන්න මේ වචනේ තමයි සත්‍ය, අනිත් සියල් හිස් කියලා මේ විදිහට දැඩිකොට අල්ලා ගත්තොත් අන්න යා ලෝක ව්‍යවහාරයේ ඉක්මවා ගියා වෙනවා. මේ වචනෙට දීලා තිබුණු අර්ථය ලෝක විවහාරික් මොලගියා වෙනවා. මොකද ඒ ඒ පළාත්වල ඒ අයුරින් පාවිච්චි වෙන නිසා. එතකොට එහෙම කරන්නේ නැතුව මේ තැනට තේරුම් ගන්නවා මොකද්ද මෙන්න මේ විවිධ පළාත්වල මේ එකම දෙයට විවිධාකාරේ නම් පාවිච්චි වෙනවා. එතකොට ඒ පළාදෙදි ඒ ඒ අයුරින් විවහාර කරමින් ඒ ආකාරයෙන් හැසිරෙනවා. ඒක තදින් අල්ලගන්නේ නැහැ. මෙයම සත්‍යයි අනිත් සියල්ල බොරු කියලා එක එක්කෙනා එක වාදයට යන්නේ නැහැ. ඒ ලෝක ව්‍යවහාරයේ ඉක්මවා නොයා කටයුතු කරනවා. මෙන්න මේකත් වැදගත් කාරණාවක්, මෙන්න මේකත් වටිනා කාරණාවක් කියලා අන්න ගෙනහැර දක්වනවා. එතන මොකද්ද මේ කියන්නේ? මේ එක එක්කෙනා එක ගනුදෙනු කරනකොට, මේ ලෝකයක ගනුදෙනු කරනකොට අන්න මේ විදිහේ මේ භාෂා ව්‍යවහාරයේ තදින් අල්ලගන්නේ නැතුව මේ ලෝක ව්‍යවහාරයේ ඉක්මවා නොයා කටයුතු කරන්න උත්සාහ ගන්නවා කියන මඟ පෙන්වීමක් තමයි මේ සිද්ධ කරන්නේ. ඉතින් ඔය කී කතාව අපිට එක්තරා විදිහක අන්න මේ භාෂාවක් විදිහට ඒකේ නියම ප්‍රයෝජනේ අරගෙන කටයුතු කරන්නත් හේතු වෙන්න පුළුවන්. භාෂාව දැඩි ලෙස අරගෙන වාද විවාද වලට නොයා ඉන්නත් හේතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද වෙන්නේ? හැම වෙලේම අන්න අර වචනයක් අල්ල ගන්නවා, වචනයක් ඉදිරිපත් කර ගන්නවා. ඒ වචනේ නිසා, ඒ අල්ලගත් දේ නිසා ඒක දැඩි ලෙස අරගෙන අන්න සමහර විට අර ලෝක ව්‍යවහාරයේ ඉක්මලා යන ගානටම ගැටලු ප්‍රශ්න ඇති කරගන්නවා. එතකොට මේ භාෂාව යම් කිසි විදියක අන්න ඒ අදහස මතුවලා ඉන්නෙම බොහෝ දෙනෙක් සම්මත කරගත්ත දෙයක් විදිහට. එතකොට අර ඉස්සර මතකයි අර සීනි සීනි භාෂාවල් එහෙම තියෙන්නේ. අන්න අර කට්ටිය ළඟ ඉන්නකොට නොතේරෙන සීනි භාෂාවල් හදාගෙන තියෙනවා කට්ටිය. සීනි දාලා ඉතින් ඕනිසියා මේනිසියා කි කි කියනවා. ඔහොම කි කි ඉන්නවා. එතකොට අන්න ඒකේ අර්ථය මොකද්ද? අන්න යම් කිසි විදියක අන්න වෙන කට්ටිය ඉදිරියේදී නොතේරෙන කතා කරන්න වගේ දරන උත්සාහයක් තමයි. නමුත් අන්න එක්කෙනෙක් හරි තව ඒ කියන දේ තේරෙන එක්කෙනෙක් ඉඳියොත් තමයි මේකේ අර්ථය මතුවලා එන්නේ. එහෙම නැත්නම් අර කියන කතාවේ තේරුමක් නැහැ. ඔය ගිරව් එහෙමත් නිකන් අමුතු විදියට කතා කරනවා. හොඳට හැඩවැට දාම කතා කරනවා. හැබැයි ගිරව දන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. ඒ වගේම අන්න ඒකේ ඒ හරයක් එන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ මේ කියන එක්කෙනා වගේම අසන පිරිසත් අතර සම්බන්ධයක් පිළිබඳ කතාබහක් නේ මෙතන තියෙන්නේ. ඒතර කියන එක්කෙනාට තේරුණ පමණින් හරියන්නේ නැහැ. තව අසන්නේ එක්කෙනෙක් හරි මේක තේරුම් ගන්න කෙනෙක් ඉඳියොත් අන්න එතන තමයි ওই විදිහේ භාෂා විවහාරයක් ගැළපිලා එන්නේ. එහෙම නැතුව අනේ භාෂාවේ අදහස නැහැ. එතකොට මෙන්න මේ ලෝක ව්‍යවහාරයේ එක්ක ගනුදෙනු කිරීමක් පිළිබඳ තමයි කියන්නේ. එතකොට සමහර භාෂා තියෙනවා ඒ මිනිස්සු අපි හිතමු ගණන් කිරිල්ලක් කියලා දෙයක් ඒගොල්ලන්ගේ හිතේ නැහැ. ඒගොල්ලන්ගේ භාෂාවේ නැහැ. එතකොට හතර මෙතන කුරුල්ල කී දෙනෙක් ඉන්නවද කියලා ඔන්න ඇහුවොත් ඒ කල්පනාව මතක තියාගන්න ඒගොල්ලෝ ඒ භාෂා රටාව හුරු කරගෙන නැහැ. ජොයිදී විවිධ පැතිකඩ තියෙනවා. දැන් විවිධ භාෂාවලත් විවිධ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඉංග්‍රීසි භාෂාවේ සමහර වෙලාවට කියනවා I broke my arm කියලා කියනවා. දැන් සිංහලට ඒක හැරෙව්වොත් මම ගිහිල්ලා නිකන් අත කඩාගත්තා කියලා අදහසක් වගේ එකක් නේ එන්නේ. නමුත් අපි කියනවා සමහර වෙලාවට මගේ අත කැඩුනා. අනේක නිකන් කළා උනන්දුවෙන් කරගත්තට වැඩිය ඒක නිකන් වැරදිලා වෙච්ච සිදුවීමක්. එතකොට අන්න අර ව්‍යවහාර දෙක අනුව අදහස් දෙකක් සමහර විට එන්නත් පුළුවනි. නිකන් පිස්සුවක් හැදිලා හොයාගෙන ගිහිල්ලා අත කඩාගෙන කොහොම හරි ඒක සාර්ථක කරගන්න පුළුවන් වුණා කියලා අදහසක් ගන්නත් පුළුවන් නේ. නෑ මේක හදිස්සි අනතුරකින් අත කැඩුනා, අකුල අකුලුක් වුණා කියන වගේ අදහසක් තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට අන්න ඒ භාෂාව අනුව කොහොමද වෙනස් වෙනස් විදිහේ මතවාද තියෙන්නේ කියලා අපිට හඳුනා ගන්න පුළුවනි. එක් භාෂාවක එක විදිහකට පෙන්වද්දී තව භාෂාවක තව විදිහකට පෙන්වනවා. ඒ අර්ථේ ඒ ඒ ප්‍රදේශවලට අනුව වෙනස් වෙනවා. ඔය ලංකාවේ වුණත් විවිධ පැතිකඩවල විවිධ ප්‍රදේශවල විවිධ ආකාරයෙන් භාෂා පාවිච්චි වෙනවානේ. ඉන්දලා හිටං කියලා දැන් අර හිටං කතාවක් තියුනේ බහුගේ කාලේ. එතකොට අන්න හිටං මේක එක්කෙනෙක්ට තේරෙන්නේ ආ මේක මේ හිටගෙන ඉන්නවා කියලා හිටං ඉන්නවයි කියලා. නෑ එහෙමම නෑ. අන්න නිකං හිටං එක නිකං තමයි හිටලා තියෙන්නේ. එතන අර්ථයකට නෑ. දොනෝ වගේ මෙන්න මේ භාෂා ව්‍යවහාරය පිළිබඳ යම් කිසි හැඟීමක් ඇති කරගෙන මේ භාෂා ව්‍යවහාරය පළාතෙන් පළාතට වෙනස් වෙනවා. මේ විදිහට පාත්‍රයට උනත් විවිධ නම් විවිධ පළාත්වල යෙදෙනවා මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට ඒ ඒ පළාත්වල ඒ අයුරින් ව්‍යවහාර කරනවා. ඒක තදින් අල්ලගන්නේ නැහැ. මෙමයි සත්‍ය අනිත් සියලු හිස් කියලා ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. ඒ විදිහට අභියෝග කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න මේක කතා ව්‍යවහාරයක් පමණයි. මේක මේ යම් කිසි විදියක එකිනෙක අතර සම්බන්ධයක් ඇති කරගන්න දරන උත්සාහයක් පමණයි කියලා අනේ විදියට ප්‍රයෝජනේ සලකලා මේක පාවිච්චි කරනවා. මේක දැඩි ලෙස නොගෙන පාවිච්චි කරනවා. අනේ කරුණ නිසා තමයි මේ විදියට ප්‍රකාශ කරන ලද්දේ කුමක් සඳහා කියන ලදද මේ සඳහා කියන ලදී කියලා ඉදිරිපත් කරනවා. කතා ව්‍යවහාරය තදින් අල්ලාගන්නේ නැහැ. ලෝක ව්‍යවහාරය ඉක්මවා යන්නේ නැහැ කියන අදහස තමයි මෙතෙන්දී දෙන්න හදන්. ඉතින් මෙන්න මේ අපි කියන්නේ සන්නිවේදනය පිළිබඳ අදහසක්. මේ විදිහට කතාබහ කිරීම පිළිබඳ අදහසක්. ඉතින් ඔය වගේ කතාබහවල් අපිට ගොඩක් දකින්න පුළුවන්. ඒ කතාබහ අතරේ අපි නිවනක් හොයාගෙන යනවා නම් යම්කිසි විදිහක විවේකයක් කෙලෙස් දැවිලි තැවිලි නැති තැනක් මේ පීඩාවලින් දුරස් වෙච්ච තැනක් හොයාගෙන යනවා නම් ඒ සඳහා යන පාරක් මාර්ගයක් තමයි මේ සඳහන් කරන්නේ. ඊටතර පහුගිය දවසක අනර ඕෂෝගේ යම්කිසි වීඩියෝ එකක වගේ ඒ තැනත කියනවා මේ බුදුරජාණන් වහන්සේ මේ නිවන නිවීම කියන වචනේ හරි ප්‍රවේශමෙන් තෝරගෙන තියෙනවා. මේ කියන වගේම මේ යම්කිසි ආකර්ෂණයක් දනවන යම්කිසි achievement එකක් විදිහට මේක පෙන්වන්නේ නැහැ. ඒ වෙනුවට මොකක් හරි ඉලක්කයක් තියුණාද මොකක් හරි උනන්දුවක් තියුණාද මොනවා හරි ළඟා කරගන්න කැමැත්තක් තියුණාද ඒක නැති වෙලා ගියා. ගින්නක් තියුණාද ඒ ගින්න නිවිලා ගියා. ඒ තියුණ යම්කිසි ස්වභාවයක් තියුණාද ඒකෙන් අත් මිදුණා. එතකොට මේ යම්කිසි ළඟා කර ගැනීමක් පෙන්වන වචනයක් වෙනුවට බොහොම අර පරිස්සමෙන් අලුත්ම වචනයක් තෝරලා දාලා තියෙනවා කියලා මේ ඔෂෝ කියනවා. එතකොට වෙන වෙන වචන ඕන තරම් තියෙනවා. මොක්ෂය මේ විදිහට විවිධ වචන තියෙනවා. මොකක් හරි ලං කරගත්තා කියලා හිතන විදිහේ වචනයක් ලිබරේෂන් කියලා කියනවා. ඉතින් ඔය නොයිකුත් වචන තියෙනවානේ. එතකොට ඒ විදිහේ වචනයක් යදුවනම් ඒකේ යම්කිසි හැඟීමක් අදහසක් මතුවලා එනවා. ආ මොකක් හරි දෙයක් මම ළඟා කරගත්තා. වටිනාකමක් ලං කරගත්තා කියලා ඒ විදිහට හැඟීමක් මතුවලා එනවා. මෙච්චර මේ පොසිටිව් වචන තිබිද්දී මේ විදිහට නිවීම කියන වචනයක් තමයි යොදලා තියෙන්නේ. අර විදිහ ආකර්ෂණයක් දනවන නැති වචනයක් තමයි යොදලා තියෙන්නේ කියලා මෙතනත් ප්‍රකාශ කරනවා. ඉතින් මේකට හේතු විදිහට පෙන්නනවා මොකද්ද? අන මේ තණ්හාව දුරු කිරීමක් පිළිබඳ මේ කතා කරන්නේ. එතකොට වචනයටවත් ආශාවක් එන්න බෑ. වචනේවත් ප්‍රිය දනවන්න හැකියාවක් නැහැ කියලා නොවේ විදිහ අමුතු කාරණාවක් ඉදිරිපත් කරනවා. ඒතර මේ භාෂා ව්‍යවහාරය පාවිච්චි කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේත්. මේක බොහොම ප්‍රවේශමෙන් පාවිච්චි කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වචනේ තේරීමේදී උනත් මොකද අන්න මේ තණ්හාව දුරු කිරීමක් පිළිබඳ කතා බහක් මේ භාෂා ව්‍යවහාරය තුළින් ඉදිරිපත් කරන්න වෙලා තියෙනවා. අන්න ඉදිරිපත් කරනකොට නිවීම කියන වචනේ ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් මේ දැවිලි තැවිලි වලින් දුරස් වීමක් කියන වචනේ ඉදිරිපත් කරනවා. ඒ විදිහ වචනකින් තමයි මේ කියන විවේකය පෙන්වන්න උත්සාහ කරන්නේ. අන්න ප්‍රයෝජනේ සලකලා භාෂාව පාවිච්චි කරලා තියෙනවා. දැඩි ලෙස නොගෙන පාවිච්චි කරන්න උත්සාහ අරගෙන තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ ප්‍රතිපදාව යෙදෙන තැනැත්තෙක් තේරුම් ගන්න ඕනේ මේ භාෂාව කියන එක යම් කිසි විදියක ප්‍රයෝජනයක් තියෙනවා. ඒ ව්‍යවහාරයේ ප්‍රයෝජනයක් තියෙනවා. ඒ ප්‍රයෝජනේ සලකලා මිසක් එතනින් එහාට මේක පස්සේ ලෝගන ගිහිල්ලා වැඩක් නැහැ. මේක දැඩි ලෙස අරගෙන වැඩක් නැහැ. මේ විදියට වාද විවාද වල අහුවෙලා කොටු වෙලා වැඩක් නැහැ. මොකද නැත්නම් කවදාවත් අහවර වෙන ගමනක් නෙමෙයි මේ වල්ලගෙන වාද කරන කට්ටිය ඕන තරම් දැකලා ඇති. නැවත නැවත දැකලා ඇති මේ විදියට නෑ නෑ ඕක නෙමෙයි හරිම වචනේ මේකම තමයි හරිම වචනේ කියන කතා බහක් ලකුවට ගැළපිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ කතා බහකින් මොකද්ද ලැබෙන සැනසීම? මොකද්ද ලැබෙන වාසිය කියලා බැලුවොත් අන වෙහෙසක් පීඩාවක් විතරයි ඉතුරු වෙන්නේ. තව ටිකක් හිත පොඩ්ඩක් කැළඹිලා තමයි වැඩේ අහවර වෙන්නේ. මොකද මේමයි සත්‍ය. අනිත් සියල්ල හිස් බොරු කියලා සනාථ කරන්න උත්සාහ ගන්නවා. හරි විදිහට ව්‍යවහාරය තදින් අල්ලගෙන ලෝක මතේ ඉක්මෝල යනවා. ලෝක ව්‍යවහාරය ඉක්මෝල යනවා. ඉතින් මෙන්න මේ දක්ෂකමක් ගැන තමයි කියන්නේ. මොකද්ද මේ දක්ෂ විදිහට මේ භාෂාව පාවිච්චි කරනවා. අවශ්‍ය තැනදී පාවිච්චි කරනවා. අනවශ්‍ය තැනදී අතහරිනවා. එන්නේ කියන දක්ෂතාවය පිළිබඳ උනන්දුවක් අදහසක් තමයි මේ ගෙනහැර දක්වන්න උත්සාහ කරන්නේ. දැන් අපි හිතමු දැන් මේ විදිහේ අපේ හිතත් එක්ක කරන ගනුදෙනුවක් මේ යන ක්‍රියාවලියක් නේ තියෙන්නේ. එතෙන්දී ඒක නිවා ගන්න මේ දක්ෂභාවය ගොඩක් වැදගත්. පළවෙනියටම තමුන් තමුන්ට කතා බහ කරන විදිය, තමුන් තමුන්ගේ හිතේ යම් කිසි විදියක අනුග්‍රහ කරන විදිය වටිනවා. මොකද හේතුව මේ යම් කිසි දිහාවකට එනර්ජි එකක් යොදනවාද, යම් කිසි දිහාවකට ශක්තියක් යොදනවාද, ඒ ශක්තිය නැවත නැවත වර්ධනය වෙනවා. මොනවද පෝෂණය කරන්නේ, ඒ පෝෂණය කරන එක නැවත නැවත වැඩෙනවා. එතකොට කොම්ප්ලේන්ම කරනවා නම් අන්න කොම්ප්ලේන්ම තමයි ඉතින් නැවත නැවත වැඩෙන්නේ. ඒකටම තමයි අනුග්‍රහ කරන්නේ. අනිත් පැත්තෙන් අන්න යම් කිසි විදියක මේ දේවල් අතහරිනවා කියන අදහසකින් වැඩේ යෙදෙනවා නම් අන්න එතකොට ඒ පැත්තට දක්ෂභාවයක්, ඒ පැත්තට හැකියාවක් වර්ධනය වෙලා එනවා. මොන මොනවාද බහුල බහුල වශයෙන් සිද්ධ කරන්නේ අන්න ඒ පැත්තට තමයි මේ එනර්ජි එකේ වර්ධනය. ඉතින් අර මොකද්ද කියනවා මේ ෆෙමිනින් එනර්ජි එකයි මැස්කියුලින් එනර්ජි එකයි ඔය දෙක අතර ඝට්ටනය පිළිබඳ කතාවක්. එතකොට මේ ෆෙමිනින් එනර්ජි එකේ ස්වභාවය තමයි හැම වෙලෙම මේක මේ ෆ්ලෝ වෙන්න ඕනේ. මේක ගලණයක් තියෙන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් අහම මේ ප්‍රශ්නේම නැවත නැවත කතා කරන්න ඕනේ. නැවත නැවත විස්තර කරන්න ඕනේ. නැවත නැවත දීර්ඝ වශයෙන් ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ පුරුෂයාගේ ස්වභාවය තමයි ඒ ස්වභාවය තමයි අරක ඉක්මනට සමතේකටපත් කරන්න ඕනේ. ඉක්මනට ඒ කතාව ඉවර අහවර කරන්න ඕනේ. අර ගලණය නවත්තන්න ඕනේ. දොන විදිහේ දෙපැත්තක් පෙන්නනවා. එතකොට නෝනා මහත්තයා අතර ආරවුලකදී ඔබ හොඳට දකින්න පුළුවන්. නෝනාට මේක කතා කරලා ඉවර කරන්න බෑ. නැවත 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 ගෙනහැර දක්වන්න ඕනේ. නැවත නැවත ඉදිරිපත් කරන්න ඕනේ. මේ විදිහට දීර්ඝ වශයෙන් ඉදිරිපත් කරන්න ඕනේ. මෙහෙම වුණා, මෙහෙම කරා, මෙහෙම වුණා. ආපහු දවසක පටන් අර ආපහු මුලින් ඉඳලා ඒ කොම්ප්ලේන් එක ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තව දවසක ආපහු මුලින් ඉඳලා කියාගෙන යනවා. ඉතින් ඔහොම කියනවා. තාර මනුස්සයා මොකද කරන්නේ? අය ඕක දැන් ඇතිනේ කිව්ව ඇතිනේ. අපව ඕක ගැන කතා කරන්න එපා. මොන විදියට අර ෆ්ලෝ එක නවත්තන්න හදනවා. තේ කෙනෙක්ට හිතෙනවා මම කියන එක අහන්නේ නැහැ. මම කියන එකට ඇහුම්කන් දෙන්නේ නැහැ. අනිත් කෙනා හිතෙනවා මොන මාල කරදරයක්ද මේක. කොච්චර කරත් ඉවරයක් නැහැ මේ කියවිල්ල. ඔය දෙපැත්ත අතර ඝට්ටනයක් එක්තරා විදියක. අර ඉමෝෂනල් බ්‍රේන් එකත් ෆෝ බ්‍රේන් එකත් අතර ඝට්ටනයක්. එතකොට කෝකද දිනන්නේ කියන ප්‍රශ්නේ තමයි ඔතන තියෙන්නේ. ඉතින් ඔය විදිහේ අන්න කෝකටද අපි අනුග්‍රහ කරන්නේ කියන ස්වභාවය අපිට දකින්න පුළුවන්. ඒ අනුග්‍රහ කරන දේ තව තව වර්ධනය වෙලා එනවා. ඒ දේම තමයි වැඩි වැඩියෙන් බහුල වෙන්නේ. එතකොට අපි දක්ෂ විදිහට අපේ එනර්ජි එක පාවිච්චි කරොත්, අපේ මේ ශක්තිය යෙදෙව්වොත් අන්න අපි දැනගන්න ඕනේ මේ වගේ වාසා ව්‍යවහාරය ඉක්මෝලා නොයා ඒක ප්‍රයෝජනීය දැනගෙන කටයුතු කරොත් ඒක වටිනවා. විවේකයක් නිවීමක් සඳහා වටිනවා. මම කියන්නේ මේ ඇතුළතින් බාහිරව නිශ්ශබ්දව ඉන්න එකක්වත් නෙමෙයි. බාහිරව නිශ්ශබ්ද විඳියත් හිත තුළ බොහෝ කම්ප්ලේන් නම්, හිත තුළ බොහෝ කතන්දර නම්, හිත තුළ බොහෝ ප්‍රශ්න නම් නැවත නැවත වඩන්නේ, ඉතින් ඒකෙනුත් ප්‍රයෝජනයක් නැහැනේ. ඒ වෙනුවට අන්න හිත තුළිනුත් යම් කිසි විදියක නිවැරදි විදියක අනුග්‍රහයක් සිද්ධ කරනවා. මේවා පිටිපස්සේ ගිහිල්ලා වැඩක් නැහැ. මේවා මම අතහැරලා දානවා. මේ වගේ දේවල් වලට වැඩිය මම අනුග්‍රහ කරන්නේ නැහැ කියන ශක්තිය නැවත නැවත පිහිටවා ගත යුතු වෙනවා. එක පාරක් කරා කියලා හරියන්නේ නැහැ, දෙපාරක් කරා කියලා හරියන්නේ නැහැ. සිය දහස් වරක් නැවත නැවත සිද්ධ කරනකොට තමයි යන්න ජීවිත පරිවර්තනයක් දිහාවට මේක ගමන් කරන්නේ. එහෙම නැත්තම් අර දවස් දෙකක් කරාට මොකද, අප පරණ පුරුදු ගොං කමේම තමයි, පරද පුරුදු මෝඩ කමේම තමයි, ඒකම කියෝ කියෝ ඉන්නවා. දන්නෙත් නැහැ ඒකට අහු වුණා කියලා. දන්නෙත් නැහැ තාම ඒකෙම ඉන්නේ කියලා. ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එක්තරා විදිහක තමුන්ට කතා කරන විදිහේ විමසීමුකුත් කරලා බලන්න ඕනේ. මම මට ආමන්ත්‍රණය කරන්නේ කොයි විදිහටද? මම වර්ධනය කරන්නේ නෙගටිවිටි ද හැම වෙලේම. කියන්නේම චෝදනා, දකින්නේම අඳුර. අඳුරු, මහා අඳුරු ලෝකයක් මේක. මහා අඳුරු ලෝකයක්. කවදාවත් එළියක් විවේකයක් මෙතනතර පේන්නේ නැහැ. හැම වෙලේම කල්පනා කරනවා, අයියෝ මොකද්ද මේ ජීවිතේ, මොකද්ද මේක කියලා. ඉතින් අර චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා. හරිම එපා කරපු දවසක්, හරිම අඳුරු දවසක් කියලා ඉදිරිපත් කරනවා. ඉදිරිය පායලා තියුණත් කියනවා එක්කෝ රස්නේ වැඩි කියනවා, එක්කෝ දාඩිය වැඩි කියනවා. එහෙම නැත්තම් වහින්න වැහි බර වෙලා තියෙන දවසක් කියන අයියෝ කිසිම අඳුරු පාටයි මහ කම්මැලි දවසක් කියලා ওই විදිහට ඉදිරිපත් කරනවා. කවදා කොයි දවසකවත් සතුටින් ඉඳියා කියලා ඉතිහාසෙ ලියවිලත් නැහැ, ලියවෙන්නෙත් නැහැ. මොකද හේතුව? අන්න අර චෝදනාව. දකින්නේ අඳුරමයි, පෙනෙන්නේ ඒ පැත්තමයි. තමුන් තමුන්ට කතා කරන විදිය. ඉතින් අද කාලේ, අද ලෝකේ අන්න කියන උදේ පාන්දර හැරිලා මොකක් හරි පොසිටිව් විදිහට තමුන්ට ආමන්ත්‍රණය කරන්න, සුබ විදියක තමුන්ට ආමන්ත්‍රණය කරන්න, අදුම ගානේ එහෙම වාක්‍යයක්වත් කියලා පටන් ගන්න. මොකද අර පුරුදු කළාම තියෙන්නේ අරක, පුරුදු කළාම තියෙන්නේ වැරදි පැත්ත, පුරුදු කළාම තියෙන්නේ අඳුරට අනුග්‍රහ කළා. ඉතින් කියන ආනේ අද අද හොඳ සුබ දවසක්. අද මොකක් හරි මොන දෙයක් ආවත්, මොන දේ ආවත් මම ඒක සුබසේ බාර ගන්නවා, සාදරයිතකින් ඒ දේ පිළිගන්නවා කියලා ඔන්න විදිය තමුන්ට තමුන්ම යම් කිසි මතක් කර ගැනීමක් සිද්ධ කරනවා. අර මේ ප්‍රෝග්‍රෑම් කිරි එක වෙනස් කරන්න තමයි හදන්නේ, අලුත් ප්‍රෝග්‍රෑම්යක් හදන්න තමයි හදන්නේ. අර දුවන නෙගටිව් සර්කිට්ස් වෙනුවට පොසිටිව් සර්කිට් එකක් දාගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ කියන දවස ඉවර වුණාට පස්සෙත් අනේ අද දවස ඇතුළත වෙච්ච හොඳ දේවල්, මම සතුටු වෙච්ච දේවල් කීපයක් පොතක හරි අරගෙන ලියන්න. අනේ අද මේ ලස්සන මේ මුදු එරලකට ගියා, ඒක පිළිබඳ සතුටුයි. හොඳ රස කෑමක් කෑවා, ඒක පිළිබඳ සතුටුයි. ලස්සන කුරුල්ලෙක්ගේ ගීත නාදයක් අහන්න ලැබුණා, ඒක පිළිබඳ සතුටුයි කියලා. අන්න අර මොකද කරන්නේ, අර නෙගටිව් මයින්ඩ් එක පොඩ්ඩක් හරි පොසිටිව් දිහාවකට යොමු කරන්න උත්සාහ ගන්නවා, රීප්‍රෝග්‍රෑම් කරන්න උත්සාහ ගන්නවා, අලුත් සර්කිට් එකකට තැන දෙන්න උත්සාහ ගන්නවා. අර විදිහට මේ නෙගටිව්ම දුවන සර්කිට් වෙනුවට පොසිටිව් සර්කිට් එකක් පෙන්නලා දෙන්න උත්සාහ ගන්නවා. මට මම කතා කරන විදිහේ අර්ථය තමයි මේ කියන්නේ. බාහිරයට ගැළපීලා වචන බිඳිලා එන්නෙත් ඉතින් ඕකම තමයි. ඕක කටවහගෙන ඉන්දියා කියලා වචන නොකිව්වා කියලා වෙනසක් වෙන්නෙත් නැහැ. ඇතුලේ තියෙනවා නේ බඩු හොඳට. අන්න වචන බිඳෙන්නේ නෙගටිව් වචන, දුෂ්ට වචන, මොන දේති වුණත් නරකක් තමයි සමහර විට පේන්නේ. මොකද අර පුරුදු කරලා තියෙන්නේ, බහුලීකත කරලා තියෙන්නේ ඒ දේම නැවත නැවත ඇදිලා යනවා. ඉතින් අර සෙන් කතාවක් තියෙනවා. මොකද්ද ඒකේ? සාමාන්‍ය ගුරුවරු හරිම රළුයි, හරිම නීති රෙගුලාසි වැඩි, එහෙමනේ අපි අහලා තියෙන්නේ. එතකොට මේ විදිහේ ආරණ්‍යයක් තියුණලු, මේකේ කතා කරන්න ඉඩ දෙන්නේ නැලු. කතා කරන්න ඉඩ දෙන්නේ නැලු. ඉතින් කියනවලු මේ කතා කරන්න සම්පූර්ණ තහනම්. හැබැයි ඔයගලන්ට එක චාන්ස් එකක් දෙනවා, අවුරුදු 10කට සැරයක් වචන දෙකක් කතා කරන්න දෙනවා. අවුරුදු 10කට සැරයක් වචන දෙකක් කතා කරන්න දෙනවා ගුරුවරයා එක්ක. ඒ ඇරෙන්න වෙන කතා බහකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මෙතෙන්ට ආපු අලුත් කෙනෙක් පැවිද්දෙක්, ආයෙත් මෙහෙම නීතියක් තමයි මෙහෙ තියෙන්නේ කියලා. ඉතින් කොහොම හරි අමාරුවෙන් නිශ්ශබ්දව ඉඳියලු. ඉඳලා ඔන්න දැන් අවුරුදු 10 ගෙවුනට පස්සේ අන්න යන්තම් එක අවස්ථාවක් ආව වචන දෙකක් කතා කරන්න. ඉතින් තමුන්ගේ ගුරුවරයා ගාවට ගිහිල්ලා වැඳලා කිව්වලු මෙන්න මේ වචන දෙකක්. මොකද්ද කිව්වලු? බෙඩ් හාඩ් කියලා කිව්වලු. මේ ඇඳේ මෙට්ටේ හරිම රළු ඇඩි අමාරුයි කියලා ඉතින් යන්න ගියාලු. ඊට පස්සේ ආපහු තව අවුරුදු ගෙවිලා 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 ගිහිල්ලා ආපහු තව අවුරුදු 10කින් ආවලු. ඇවිල්ලා ආපහු වන්දනා කළා කිව්වලු. ෆුඩ් ස්ටින්ක්, මේ කෑම මලප්පිරියයි, මේවා කන්න බෑ. අනේ ඊළඟ අවුරුදු 20කට පස්සේ බිඳපු වචන දෙක. ඊට පස්සේ තවත් අවුරුදු 10ක් ගෙවිලා ගෙවිලා ගිහිල්ලා අනේ තවත් අවුරුදු 10කින් ඇවිල්ලා වැන්දලු. වැන්දලක් වෙලු. I quit. මම අතහැරලා යනවා. මම මේ වැඩෙන් නික්මිලා යනවා. මට මේ පැවිද්ද කරන්න බෑ කියලා අන්න කිව්වලු. එතකොට මේ වචන 6යි කියලා තියෙන්නේ අවුරුදු 30කටම අන්න කියපු වචන ටික. ඉතින් ගුරුවරයා කියනලු පුදුමයක් නැහැ. තමුසෙ යන්නේ ඒක. මොකද කිව්වොත් කියන්නේ චෝදනාවක්නේ. අරන් ආවොත් එන්නේ කම්ප්ලේන් එකක් තමයි අරන් එන්නේ කියලා අන්න කිව්වලු. මේ අවුරුදු 10කට සැරයක් ඇවිල්ලා වචන දෙකක් කියපු එක ගැන තමයි මේ කියන්නේ. අට ඇරියොත් කම්ප්ලේන් එකක්. ඉතින් යන්නේ ඒක පුදුමයක් නෙමෙයි කියලා කිව්වලු. දැන් මොකද්ද මේ මේ කියන්නේ? අන්න මේ බහුලීකත කරන්නේ මොන දේද? ඉතින් ඒක තමයි ඉතින් ලැබෙන ප්‍රතිඵලය. ඒක තමයි ගුණාකාර විදිහට වර්ධනය වෙලා එන්නේ. ඉතින් ඒ ගුණාකාර ස්වභාවය අන්න වර්ධනය වෙලාම රයිදිර අවුරුදු 30කටවත් සංසිඳෙන දෙයක් නෙමෙයි. මොකද එයාගේ ඔළුවේ වැඩ කරන්නේ මර ටික. මේ ඇඳේ බුදිය ගන්න බෑ, මේ කෑම කන්න බෑ, මේක කරන්න බෑ. ඉතින් ගුරුවරයා කියනවා ඇත්ත තමයි, පුදුම වෙන දෙයක් නෑ. හරිනේ, හරි. කට ඇරියොත් කොම්ප්ලේන් එකක් තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් හරි. අන්න මොකද වෙන්නේ? යම් කිසි විදියක අන්න නැවත නැවත හිතමින් කල්පනා කරමින් අර අර ඉමෝෂන්ස් වල ඉඩ දෙමින් කල් ගෙවනවා. අර ස්ත්‍රී ස්වභාවය තමයි තියෙන්නේ. අර නැවත නැවත ඒකම ඒ එනර්ජි එක ෆ්ලෝ වෙන්න ඕනේ. ඒ කතන්දරේ දිග හැරෙන්න ඕනේ. ඒක වලකින් හැකියාවක් නැහැ. ඒකෙන් ඒකෙන් ඉඩක් අහවරයක් දකින්න කැමැත්තක් නැහැ. අන්න පුරුෂ ස්වභාවය අන්න ප්‍රශ්නයක් තියුණත් දරාගෙන ඉවසගෙන කටයුතු කරන්න උත්සාහ ගන්නවා. ඉතලා මතලා කටයුතු කරන්න උත්සාහ ගන්නවා. අර විදියට ඉමෝෂන්ස් වලට පොඩ්ඩක් තැන නොදී ඉන්න උත්සාහ ගන්නවා. චෝ දෙපැත්ත අතර හටනක් පිළිබඳ කතාවක් තමයි තියෙන්නේ. මේ දෙපැත්ත අතර අරගලයක් පිළිබඳ කතාවක් තමයි තියෙන්නේ. ඒකේ අපි අනුග්‍රහ කරන්නේ කොයි දෙයටද කියලා අපිට බලන්න පුළුවනි. අපි තුලින් කොයි විදිහ අනුග්‍රහයක්ද අපි සිද්ධ කරන්නේ, කොයි විදිහ දෙයක්ද නැවත නැවත සිද්ධ කරන්නේ. ඉතින් ඔකට නිකන් පොඩි නිකන් අර විහිළුවකට වගේ කියනවා. මොකද්ද මෙහෙම දෙයක්? මේ කාන්තාව ඉන්නවනේ. මේ කාන්තාවන්ගේ ස්වභාවය තමයි ගුණාකාරයක් තමයි ඒගොල්ලෝ හදන්නේ. ගුණාකාරයක් හදනවා. මොන දේ දුන්නත් එයා මල්ටිප්ලයි කරනවා. මේක ලොකු කරලා වර්ධනය කරලා දෙනවා. අනේ යාට අපි හිතමු මේ ගඩොල් සිමෙන්ති කොන්ක්‍රීට් වලින් හදපු ගයක් එයාට බාර දුන්නොත් අර විදිහේ කිසිම ජීවයක් නැති දෙයක් එයාට බාර දුන්නොත් එයා මොකද කරන්නේ? ඒක ජීවයක් ඇති ස්ථානයක් බවට පත් කළා. අන්න අර ගොඩ නැගිල්ලක් වෙනුවට නිවසක්, ප්‍රිය නිවසක් හදලා දෙනවා. අන්න ගුණාකාරයක් හදනවා. ඊට පස්සේ කියනවා අන්න එයාට එළවලු ටිකක් හාල් ටිකක් ගිහිල්ලා දුන්නොත් අන්න ඒක සකසලා උයලා පිහලා අන්න යම් කිසි විදිහක කෑම වේලක් ප්‍රණීත ආහාරයක් ලැබෙනවා. අන්න එළවලු හාල් ටිකක් ගිහිල්ලා දුන්නාම පුරුෂයා අන්න කෑම වේලක් ලැබෙනවා. සුක්‍රාණුවක් දුන්නොත් දරුවෙක් ලැබෙනවා. හැබැයි වැඩේ තියෙන බැරි වෙලාවත් කරදරයක් දුන්නොත්, ඉතර වෙහෙසක් දුන්නොත්, ප්‍රශ්නයක් දුන්නොත් අනේ ඒකෙත් ගුණාකාරයක් තමයි ආපහු හම්බු වෙන්නේ. අවුරුදු 10 15කටවත් ඉවර නොවෙන්න පුළුවන් ඔය ප්‍රශ්නේ. අනේ සබහාය මොකද්ද? නැවත නැවත ගුණාකාරයක් හදනවා. මොන දේ දුන්නත් ඒකේ ගුණාකාරයක් ප්‍රතිඵලයක් විදිහට ලැබෙනවා. ඉතින් අර විදිහට ගෙයක් හදාගන්න පුළුවන්, නිවසක් හදාගන්න පුළුවන් ගොඩ නැගිල්ලකින්. අර විදිහේ ආහාර ටිකක්, එළවලු ටිකක්, වත් ටිකක් ගිහිල්ලා දුන්නාම කැම වේලක් හදාගන්න පුළුවන්. සුක්‍රාණුවක් දුන්නාම දරුවෙක් හදාගන්න පුළුවන්. ප්‍රශ්නයක් දුන්නොත් අනේ ඒකෙත් ගුණාකාරයක් හම්බ වෙනවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට මෙන්න මේ විදිහේ අන්න දෙපැත්තක් පිළිබඳ කතාවක් තියෙනවා. ඒ දෙපැත්ත පිළිබඳ කතාව අපි විමසලා බලන්න ඕනේ. කොයි පැත්තටද අපි වැඩියෙන් අනුග්‍රහ කරන්නේ කියන එක විමසලා බලන්න ඕනේ. මොකද අර ප්‍රශ්න කතා බහ කරලා අහවර කරන්න බෑ. හැබැයි සමහරුන්ට ඒක කතා නොකර ඉන්නත් බෑ. කතා නොකර ඉඳියාම ඒකේ ගොඩක් වෙහෙස වැඩි. ඉතින් පාමනට අනුග්‍රහ කළා මේවා අවසන් නොවෙනවා කියලා දැනගෙන කටයුතු කරන්න ඉතින් දක්ෂ වෙන්න ඕනේ. දක්ෂභාවය පිළිබඳ කතාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. දක්ෂ වෙනවා කියන්නේ නිකන් සද්ද නැතුව ඉඳියයි කියලා ඒක දක්ෂභාවයකුත් නෑ. හිත තුලින් මොන විදිහ අනුග්‍රහයක්ද කරන්නේ, කොයි පැත්තද පෝෂණය කරන්නේ කියන විමසීම තමයි තියෙන්නේ. තොර මේක ලෝක ව්‍යවහාරයක්. මේක ප්‍රයෝජනේ සලකලා, අවශ්‍යතාව සලකලා පාවිච්චි කරන විතරයි. ඉතින් එහාට මේක පිළිබඳ ලොකු කතාබහක් නැහැ. ඒ කතාබහ සමහර විට අපිට හිතෙන්න පුළුවන් අන්න බුදුරජාණන් වහන්සේ උනත් මේ නියම නිවීමක් හොයාගෙන යන්න ඔය වගේ ඔය හිත තුලින් නැගෙන චෝදනා යෝජනා ඉදිරිපත් වුණා වෙන්න පුළුවන්. හේතු වුණා වෙන්න පුළුවන්. දැන් අපි අහලා තියෙනවානේ අර පෙර ගුරුවරු දෙදෙනෙක් සමග ඉඳියා. අනේ ඒගොල්ලෝ යම් කිසි විදිහක ප්‍රතිපදාවක් පෙන්නවා. පෙන්නවා මේක ලං කරගන්නත් පුළුවන් වුණා. එතකොට අන්න සුප්පිරි භාවනාවක පැය කීපයක් ඉන්නවා. කොහේ ගියාද මොනවා වුණාද දන්නේ නැති විදිහට අන්න බොහොම විවේකයෙන් කල්ගත කරනවා. කල්ගත කරාට මොකද? නැකිට්ටහම මොකද වෙන්නේ? ප්‍රകൃතියටහම මොකද වෙන්නේ? අන්න ප්‍රകൃතියට ආපු ගමන් මොකද වෙන්නේ? අර පරණ පුරුදු ප්‍රශ්න ටික මතුවෙලා එනවානේ. අන්න අර තමන්ගේ දරුවව මතක් වෙන්නේ නැති, පිය රජතුමාව මතක් වෙන්නේ නැති, බිසවව මතක් වෙන්නේ නැති, විම්බා දේවියව මතක් වෙන්නේ නැති නේද? අන්න එතකොට තේරෙනවා වැඩේ තාම ආස්පෙක්ට් එකක් තියෙනවා. වැඩේ තාම හරි ගිහිල්ලා නැහැ. ප්‍රශ්නේ විසඳිලා නැහැ. ආපහු වන්න අර භාවනාවට වැදුනහම ආපහු විවේකයක් පැය ගණනාවකට තියෙනවා. නමුත් මොකද වෙන්නේ? ප්‍රകൃතියට ආපු ගමන් නැවතත් පුත්‍රයව මතක් වෙනවා, රාහුලයව මතක් වෙනවා. මේ විදිහේ ප්‍රශ්න කරදර හිතට නැగిලා එනවා, වෙහෙසක් දැනෙනවා. අන්න තේරෙනවා මේක නිවැරදි විවේකයක් නෙමෙයි. මෙතන මම හොයපු සත්‍ය මෙතන නැහැ කියලා අතහැරලා දාලා යනවා. අර ගුරුවරුන්ට ගෞරව කළා නික්මිලා යනවා. අන්න නික්මිලා යන විදිහත් බොහොම වටිනවා. අර හතර අතේ ගාගෙන නෙමෙයි යන්නේ. ඒ වෙනුවට කියනවා මේ මම නික්මිලා යනවා. අර පිරිස බාරගෙන අපි ඉතින් මේක හරි හරියට කරගෙන යන් කියලා යෝජනාවකුත් මතුවෙනවා. බෑ. ඔබට බොහොම ස්තුතියි ඔබේ උදව්වට, මෙච්චර කල් කරපු අනුග්‍රහයට. නමුත් නොන්න මං නික්මිලා යනවා. අනේ යන ක්‍රමේ. නිකන් යන එක යන්න ඕනේ හරි විදියට. නිකන් හතර අතේ ගාලා නාලා ගිහිල්ලා වැඩක් නැහැනේ. ඔය සාමාන්‍ය ඔය ඔෆිස් වල එහෙම වැඩ කරන කට්ටිය අස්සලා යන දවසට බලන්න පුළුවන්. ඒ කාලෙත් අර කරපු අවුරුදු පාය තියපු ඒවා ඔක්කොම විනාශ කරලා ඉන්නේ උන් ඔක්කොටම බැනලා හතරත් ඒ අර කක්කා ගාලා ගාලා තමුණුත් නාගෙන තමයි නික්මිලා යන්නේ. මොකද අර කාලයත් පුරාවට තියෙන ද්වේෂය පිට වෙලා යනවා. අර කාපු තැන පහරලා යනවා. එතන හොඳ නෑ. එතන මෙහෙම පහරන්න හොඳ නෑ. පොඩ්ඩ එහාට යන්න ඕනේ. පොඩ්ඩ පඳුර ගස්සට වගේ ගිහිල්ලා කරගත්තට අවුලක් නෑ. අනේ ස්වභාවේ අන්න වටින දෙයක් තේරුම් ගත යුතු දෙයක් මොකද්ද? ආ මෙතන සත්‍ය නෑ. හැබැයි මෙච්චර කාල මට අනුග්‍රහයක් කරා. මට මේ විදිහට සැලකුවා. ඒකේ ගෞරවය තියලා යන්න ඉගෙන ගන්න ඕනේ. මේ ගෞරවය තියලා ගමන් කරනවා. ඒ ගෞරවය තියලා නික්මිලා යනවා. අන්න ඒක නියම ප්‍රතිපදාව. නියම අනුග්‍රහයක් සිද්ධ කරනවා. අන්න පස්සේ දවසක උනත් ගිහිල්ලා මූණ දෙන්න පුළුවන්. හම්බු වෙන්න පුළුවන්. අන්න බුදු වෙලා හරි දවසක මෙන්න මෙහෙම ගුරුවරු දෙදෙනෙක් ඉන්දියා ඒ දෙදෙනාට අනුග්‍රහ කරන්න කියලා අදහසක් මතු වුණොත් අන්න යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මොකද ඉන්නේ ආපහු ඒ වගේ මිනිසුන්ට මූණ දෙන්න බෑනේ. දැන් වෙලා තියෙන්නේ ඒකනේ. තියෙන්නේ ඔකෝම කියලා කියලා බැනලා බැනලා එනවා. පස්සේ දවසක හම්බුනොත් අන්න අපහසුතාවයට පත් වෙනවා. මූණ අකුල ගන්න දැක්කේ නැහැ වගේ ඉන්න සිද්ධ වෙනවා. නැනියම ආකාරයෙන් සමුදීලා අන්න මෙතන සත්‍ය නෑ මම හොයාගෙන යනවා කියන ගමනකේ දුනා. ගමනකේදීලා මේ විදිහ ප්‍රතිපදාවක් හඳුනගෙන මේ ප්‍රතිපදාව තුලින් ළඟා කරගත්ත විවේකය මොකද්ද? අන්න හොඳටම අවදි. හොඳටම අවදි. ඒ අවදි භාවය තුල විවේකයක් තියෙනවා. ඒ අවදි භාවය තුල අර ප්‍රශ්න වලින් දුරස් වීමක් තියෙනවා. අර විදියට සූස්තියක් තුල ඉන්නකම විතරක් නෙමෙයි අප්‍රකෘති ලෝකෙත් විවේකයි. කිනමම අවදි මෙන්න මේ කුරුල්ලෝ කෑ ගහනවා ඒ සමගම මම අවදි මේ ඉර පායලා එනවා ඒ සමගම මම අවදි මේ විදියට අන සිකුරු තරුවක් පායලා තියෙනවා ඉර බඩ තරුවක් පායලා තියෙනවා ඒ සමගම මම අවදි අන ප්‍රශ්න විසඳුනා කියලා හොඳටම විශ්වාසයි හොඳටම ප්‍රත්‍යක්ෂයි තියන්න ඒ වගේ වෙනසක් ගැන තමයි කියන්නේ මෙන්න මේ ලැබිලා තියෙන විවේකය අපි උරගාලා බලනවා මේ ඇත්ත විවේකයද නැත්නම් බොරු විවේකයද මේ දෙක අතර වෙනස පිළිබඳ හඳුන ගැනීමක් සිද්ධ කරනවා. අතර ඇත්ත විවේකයක් නම් ඒක තමන් ගාව තියෙන්න ඕනේ. තාවකාලිකව තිවිල දුරස්සලා යන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. මොන ප්‍රශ්න කරදර ආපු වෙලාවට තමයි මේක හොයාගන්න පුළුවන්. මේක ඇත්තටම අවිවේකයක්ද නැත්නම් මේක මොකක් හරි වැරදීමක්ද මායාවක්ද කියන ස්වභාවයේ. ඉතින් ඒක තම තමන්ට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ යෙදෙන ප්‍රතිපදාව තුළින් මට ඇත්ත සැනසීමක් ලැබුණාද? මේ විදිහට මට ඇත්ත විවේකයක් ලැබුණාද? නැත්නම් මම తాවකාලික විවේකයක් විතරද අත්විඳින්නේ? ප්‍රශ්නයක් ආපු වෙලාවට මම කලින්ට වැඩිය දක්ෂ විදිහට ඒ ප්‍රශ්න වලට මුහුණ දෙනවද? ලෝක ව්‍යවහාරයේ මම කලින්ට වැඩිය දක්ෂ විදිහට මම ඒක ප්‍රයෝජනෙට ගන්නවද? මේ නිතිපතා නැවත නැවත පරීක්ෂා වෙනවා මේ දේ. එහෙම දක්ෂ බවක් නැත්නම් අන්න කොහේ හරි වැරදිලා නැවත නැවත විමසලා බලන්න ඕනේ මොකද්ද වැරදුනේ කොහොමද වැරදුනේ මොකද්ද මම හදාගත යුතු පැත්ත. ආ ටිකෙන් ටික හරි තේරෙනවා නම් හා මම ඉදිරියට යනවා මේ විදිහ වෙනසක් වෙනවා පරිවර්තනයක් වෙනවා කියලා එනම් ගැටලුවක් නැහැ. දැන් භාගී දවසක කෙනෙක් ආවා අන්න පටන් ගත වෙලාවෙ ඉඳලා මෙන්න මේ ලෝක ව්‍යවහාරය තමයි හරිම අමාරුයි මොකක්වත් පෙන්වන්න බෑ මොකක්වත් මාර්ගයක් පෙන්වන්න බෑ මොකද හේතුව නැවත නැවත අන්න ඇඟිල්ල ඔස්සේ තමයි කතා බහ තියෙන්නේ නෑ ඇඟිල්ල නෙමෙයිනේ මේ ඇඟිල්ල නෙමෙයි බලන්න කියන්නේ ඒ වෙනුවට අර අහසේ තියෙන හඳක් ඒක දිහාවට තමයි මේ ඇඟිල්ල දික් කරලා තියෙන්නේ නමුත් ඇඟිල්ල දිහා බලනවා ඇඟිල්ල දිහා බලලා කියනවා අයියෝ මොකද්ද හාමුදුරනේ ඕ පෙන්වන්න දෙයක් තියෙනවා ඕකේ ඔය වැඩක් ඇති දෙයක්ද ඕක කියලා ඉදිරිපත් කරනවා. ඉතින් හරි හරි අමාරුයි නෑ නෑ මේ ඇඟිල්ලක් ගැන නෙමෙයි කියන්නේ. ඒ වෙනුවට අර ඈත අහසේ ඇඟිල්ල දිගේ බලාගෙන ගියාම අන හඳක් තියෙනවා. ඊ හඳ තමයි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ කියලා කියන්න බොහොම අමාරුයි. නැවත විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මේ 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 හිතවිලි එනවා. හිතවිලි වලට මේ හිතවිලි එන්නේ නැති විදිහක් හොයාගන්න පුළුවන්ද කියලා අහනවා. මේ අතපයත් රිදෙනවා, මේ දණිස්ස රිදෙනවා, මගේ මේ කොන්දේ අමාරුකුත් තියෙනවා. මම ඒ දවස්වල අන්න මේ වැටුණානේ. මම මේ මේ දවස් තුනකට ආවේ මේ මේ රාජකාරි ගොඩක් තියෙනවා. මේ ඊට වැඩිය ඉන්න හම්බ වෙන්නේ නැහැ. මේ කියන්නේ වෙන එකක්. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙනවා. මොකද හේතුව අන්න අර මේ භාෂා ව්‍යවහාරයම තමයි. නෑ මේ ඒක පාවිච්චි කළා වෙන කතාවක් කියන්නේ කොට තේරෙන්නේ නැහැ. අර ඉදිරිපත් වෙන වචනේ හිර වෙනවා. සාමාන්‍ය අපි කියන්නේ නිකන් අර වචනයක් අල්ල ගන්නවා කියලා. ඒ වාක්‍ය මුලින්ම හම්බ වෙන වචනේ අල්ල ගන්නවා. අල්ලගෙන කියනවා අයියෝ ඒවා ඒක හරියන්නේ නැහැ. ඒකින්ද බෑ මේකින්ද බෑ කියලා. නෑ නෑ ඒක නෙමෙයි. තව වචන තුන හතරක් තිබුණා. ඒ ටිකත් අහන්නකෝ කියලා කිව්වට ඔළුවට යන්නේ එතනතර. කවමාරි පළවෙනි වචනේ දෙ පන්නලා දෙ ඉදිරියට අරන් ගියොත් දෙවෙනි වචනේ අල්ල ගන්නවා. ඒකත් අන්නගෙන ගියොත් තුන්වෙනි වචනේ නම් කොහොමවත් යන්න දෙන්න බෑ. ඒක නම් බොහොම එතනම නවතින්න ඕනේ කියලා. ඔන්න ඔය විදියට මේ මේ භාෂාවේ ප්‍රයෝජනේ අරගෙන පෙන්වන්නේ මේ විදිහේ දෙයක් කියන එක කියන්න හරි අමාරුයි. එහෙ ටැම්බර් වෙනවා, මෙහෙ ටැම්බර් වෙනවා. මේ 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 කොහොමද දන්නේ නේද මේ වාඩි වෙලා ඉන්න ඕනේ? වාඩි වෙලා ඉන්න ඕනේ කොහොමද දන්නේ නේ? කොයි විදියට දන්නේ ඉන්න ඕනේ? කොහොම හරි ඉන්නකෝ. ඔයාට පුළුවන් විදියක නිකන් අද බිම් වාඩි වෙලා ඉන්න බැරි එකේ ඉරියව් අහලා වැඩක් නැහැ නේ. කිව්වට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒක දැනවන්න හරි අමාරුයි. ඉතින් පෙට්‍රල් හැහෙන පිච්චිලා පිච්චිලා ගිහිල්ලා ඉතින් කොහොම හරි අන්න වෙලාවක ඉතින් මගෙත් අර ඊර පයිනවා, රතු ඊර පයිනවා. ඉතින් අමාරු වෙනවා. බෑ කරන්න බෑ, කොච්චර කිව්වත් කරන්න බෑ. අර අදහස තේරුම් කරන්න හරි අමාරුයි. මොකද අර භාෂා ව්‍යවහාරෙම තමයි වෙලිලා ගත කරන්නේ. ඒ ඒකම තමයි දැඩි ලෙස අරන් තියෙන්නේ. නමුත් ඒකේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කළා. ඒකෙන් එහා දෙයක් මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. මේ අත්දකින්න ස්වභාවයක් පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒ අත්දැකීම පිළිබඳ කතාබහක් තමයි මේ භාෂාව ප්‍රයෝජනෙට අරගෙන අපි කියන්නේ. නමුත් ඒකට යොදවන්න හරි අමාරුයි. යොදවන්න හරි අමාරුයි. නැවත නැවත ඒ දිහාවට යොමු කරවන්න හරි අමාරුයි. නමුත් දවසක් දෙකක් තුන හතරක් යනකොට අනේ ඒ තැනත්තාගේ යම් කිසි විදියක වෙනසක් මතුවෙලා එනවා. අර මුලින් කී විදිහේ වෙහෙසක් කතා බහ කරනව වෙනුවට, නරකම කතා කරනව වෙනුවට, වැරදි දේවල්ම කතා කරනව වෙනුවට අනේ ටික ටික පියවරක් තියාගන්න පුළුවන් වුණා. වැලි ටිකක් පෑගුණා. හුස්මක් වැටුණා, හුස්ම හීතලයි. ඒ විදිහේ වචනයක් දෙකක් ඉදිරියට එන්න පුළුවන්. අර කරදර බාධක අතරින් යන්තම් උස්මක් ගැන කතා කරා, යන්තම් පියවරක් ගැන කතා කරා. ඒ සරලත්වය නැවත නැවත ප්‍රතික්ෂේප කරනවා. නමුත් අන ටිකෙන් ටික පෙනලා දුන්නොත් ඔය අතරින් මේක බලන්න, ඔය අතරින් මේ කෙරෙහි අවධානය යොමු කරන්න කියලා අන්න දක්ෂභාවය තමයි මේ වර්ධනය වෙලා ඉන්නේ. අර බුදුරජාණන් වහන්සේකින් ඉදිරියට මේක මේ විවිධ පළාතවල විවිධ ඉදිරියට පාවිච්චි වෙනවා. මේක දැඩි ලෙස අල්ලගත්තොත් එතනින් එහාට යන්න බෑ. ඒකින් දන්න ඒ ව්‍යවහාරය දැනගෙන ඒක දැඩි ලෙස ගන්නෙ නෑ. ලෝක මතේ ඉක්මෝල යන්නෙ නෑ. අන්න මොකද වෙන්නේ එතකොට? අන්න ඔය කී විදිහේ විවේකයක් මතුවෙලා එන්න පුළුවන්. අර කී විදිහේ දක්ෂභාවයක් මේ දේවල් අතරේ, මේ ප්‍රශ්න අතරේ මම හිස් තැන දකින්නවා. මේ සද්ද අතරේ මම නිහඬ බව අහනවා කියන දක්ෂභාවය තමයි ඔය තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිහඬ බව අපේ හිත බඳවන්නේ නැහැ. අපේ හිත ආකර්ෂණය කරවන්නේ නැහැ. ඒක මහා කම්මැලි ස්වභාවයක් තමයි අපිට පෙන්눔 කරන්නේ. මහා එපා කරපු ස්වභාවයක් තමයි අපිට පෙන්눔 කරන්නේ. නමුත් ඒකම තමයි නියම නිවීම. අන්න බුදුරජාණන් වහන්සේ නිවීම කියන වචනේ තමයි පාවිච්චි කළා තියෙන්නේ. දැන් අර ප්‍රශ්න අතරේ අපේ අවධානය ගන්න නැති දේවල් තියෙනවා. ඒ හරිම නීරසයි. නමුත් එතන තමයි මෙන්න මේ නිවීම තියෙන්නේ. අර සද්ද අතරේ නිහඬ බවක් අතරමැද තියෙනවා. ඒක හරිම නීරසයි. නමුත් අන්න එතන තමයි මේ නිවීම තියෙන්නේ. ඒ පෙන්නුම් කිරීම තමයි නැවත නැවත සිද්ධ කරන්නේ. පෙන්නුම් කරන්න මේ තැනත්තා ටිකෙන් ටික අර සම්බාධ අතරේ හිස්තැන දකින්න, ඒ ඉඩකඩ දකින්න හුරු කරගන්නවා තමුන්ගේ හිත. සද්ද අතරේ නිහඬ බව හඳුනගන්න හුරු කරගන්නවා තමුන්ගේ හිත. ප්‍රශ්න අතරේ ප්‍රශ්න නැති විවේක පිළිබඳ අදහසක් හුරු කරගන්නවා තමුන්ගේ හිත. ඒක නැවත නැවත හුරු කරනකොට අන්න මොන සද්ද අතරේ වුණත් ඉබේම නිහඬ බව හැෙන්න ගන්නවා. මොන ප්‍රශ්න අතරේ වුණත් අර හිස්තැන පේන්න ගන්නවා. මේ දේවල් අතරේ මේ විවේකය නැවත නැවත මතුවෙලා එනවා. අනේ විවේකය පිළිබඳ හැඟීමක්, ඒ විවේකය පිළිබඳ ආශ්‍රය කිරීමක්, වැඩි වැඩියෙන් ලංවීමක් පිළිබඳ කතා බහක් තමයි තියෙන්නේ. ඒ ලංවෙන්න අන්න අර ප්‍රශ්න අහෝසි වෙලා යනවා. ප්‍රශ්න අදාළ නැති වෙලා යනවා අපිට. සද්ද අහෝසි වෙලා යනවා, සද්ද අදාළ නැති වෙලා යනවා. අර විදියට කරදර බාධක අහෝසි වෙලා යනවා, අදාළ නැති වෙලා යනවා. ඒක තමයි නියම විවේකය. අන්න ඔන්නම් කරදර බාධකේ ගන්න පුළුවන්. ඔන්නම් සද්දේ ගන්න පුළුවන්. ඔන්නම් ප්‍රශ්නේ ගන්න පුළුවන්. නමුත් නොගෙන ඉන්න හැකියාවකුත් තියෙනවා. ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරන්න හැකියාවකුත් තියෙනවා. අපි හිතනවා ප්‍රශ්නයක් ඇහුවාම ඒකට උත්තරම දෙන්න ඕනේ, අනිවාර්ය දෙන්න ඕනේ, බාර ගන්න ඕනි කියලා. නෑ, එහෙම එකක් නෑ. ඒ වෙනුවට ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරනවා. නිහඬව ඉන්නවා. මුකුත් නොකිය ඉන්නවා. ඒකත් ඔප්ෂන් එකක්. අන්න ඒ ඔප්ෂන් එක තමයි මතුවෙලා ඉන්නේ. බැලුවොත් පේනවා මොකක් හරි දෙයකට අවධානය යොමු කරොත් අන්න විචිත්‍රවත්ව ඒ දේ බොහොම අලංකාරව විස්තර සහිතව පේනවා. නමුත් ඒ බැල්ම බලන්න ඕනේ නැහැ හැම වෙලේම. දැක්කා නොදැක්කා වගේ ඉන්න පුළුවන්. ඇහුණා නැහුණා වගේ ඉන්න පුළුවන්. කතා නොකර ඉන්න පුළුවන්. දැන් ඒකනේ කියන්නේ අර මොකද්ද අර ඉමෝජිස් වල තියෙන අර වඳුර තුන් දෙනා. මම මෝඩ නෑ උන් තුන් දෙනා. ඒ මෝඩයි කියලා අපි හිතා ඉඳියට එහෙම මෝඩ ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. ඒ වෙනුවට බොහොම ප්‍රඥාවන්ත වඳුර තුන් දෙනෙක් කියනවා මේ දේවල් තියෙනවා. හැබැයි මම ඇහුණා නැහුණා වගේ ඉන්නවා. නරක ඇහෙනකොට ඇහුනේ නෑ වගේ ඉන්නවා. නරක පේනකොට දැකේ නෑ වගේ ඉන්නවා. නරක කතා කරන්න ඉදරට කතා නොකර ඉන්නවා. අනේ නරකට අනුග්‍රහය නොදී ඉන්නවා. ඒ නොදී ඉඳීම තුලින් අන්නේ ඒක එනර්ජි එක ටික ටික බිඳිලා යනවා. ඒකට තියෙන ශක්තිය ටික ටික අඩු වෙලා යනවා. අනේ ලෝක ව්‍යවහාරය දැඩි ලෙස ගන්නේ නැහැ ඒ තනත්තා. ලෝක ව්‍යවහාරය දැනගෙන ඒක ඉක්මවල යන්නේ නැතුව කටයුතු කරනවා. ඉතින් ඔන්න ඒ දක්ෂභාවය අපි අපිට වර්ධනය කරගන්න කියන ආරාධනාව තමයි මෙතන තියෙන්නේ. ඒක කොහේ ගනුදෙනු කරත් මොන ලෝකෙ ඉඳියත් වටින දෙයක්. නැත්තම් පාරකට බැස්සා එතන ආරවුලක්, වැඩට ගියා එතන ආරවුලක්, කොහේ මේ තැනත් යනවාද යන තැන ආරවුලක්. කලහ විවාද පටලව ගන්නවා, ඒ ඔස්සේ කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ කියන දක්ෂභාවය පිළිබඳ යම්කිසි විමසීමක් කරන අවස්ථාවක් තියෙනවා. දේවතා සංයුත්තේද කොහෙද තියෙන්නේ? එතන විමසනවා මේ විදිහට මේ වැඩ කටයුතු නිම කරන ලද රහතන් වහන්සේ කෙනෙක් මේ විදිහට අවසාන දේහය, අවසන් ශරීරය දරන රහතන් වහන්සේ කෙනෙක් ඔහු මෙන්න මේ විදිහ කතාවක් කරනවා. මොකද ඔහු කියනවා මම කියමි, මට කියයි. මේ විදිහට ඔහු වචන බිඳිනවා, ව්‍යවහාර කරනවා. ඉතින් මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ඇයි මේ භික්ෂුව මෙහෙම කතා කරන්නේ? මේ භික්ෂුවගේ මානය තාම ගිලිහිලා නැද්ද? මානයක් නිසා දෙයා මේ විදිහට කතාබහ කරන්නේ කියලා විමසා සිටිනවා. අනේ එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නෑ, එහෙම දෙයක් නිසා නෙමෙයි, ඒ විදිහ හේතුවක් නිසා නෙමෙයි, ඒ වෙනුවට මෙන්න මේ ලෝක ව්‍යවහාරය දක්ෂ විදිහට දැනගෙන ව්‍යවහාර මාත්‍රයක් විදිහට ඔහු මේ වචන පාවිච්චි කරනවා. මේ ලෝකයා එක ගනුදෙනු කරන්න ඕනේ කොහොමද? මේ ලෝකයාට දේවල් කියන්න ඕනේ කොහොමද කියලා දැනගෙන ඒ වචන ඔහු බිඳිනවා. මම කියනවා අහන්න කියලා ඔහු කියනවා. මට කිව්වා කියලා ඔහු කියනවා. අර විදිහට මමත්වයක් තුලින් නැගින දෙයක් නෙමෙයි ඒක. ඒ වෙනුවට මේ ලෝක ව්‍යවහාරය දැනගෙන ඔහු කටයුතු කරනවා කියලා ප්‍රකාශ කරනවා. නන්න මොකද්ද මේ දක්ෂභාවය පිළිබඳ තමයි මේ කතා කරන්නේ. අනේ මේ විදිහට කෙනෙක් කොහොමද මේ ලෝකෙ හැසිරෙන්නේ? පැටවුල් පැටලුම් වලට අහුවෙන්නේ නැතුව, ආරවුල් වලට අහුවෙන්නේ නැතුව හැසිරෙන්නේ කොහොමද? ඒ හැසිරෙනකොට කොයි විදිහටද මේ භාෂාව පාවිච්චි කරන්න ඕනේ? අනේ මේ ව්‍යවහාරය තදින් ගන්නේ නැහැ. ඒක ඉක්මවන නොයා කටයුතු කරනවා. දැන් බණ කියන්න ගියාමත් කට්ටියට ඊට පස්සේ මතුවෙනවානේ. මේ මුකුත් කතා බහ කරන්න බෑ. කියනවා ඔක්කොම කියනවා අර නැති ඒවා ගැන තමයි කියන්නේ. මම කියලා කෙනෙක් නැහැනේ කියලා කියනවා. මේ හොඳ මේ මොකක් හරි එකක් තර්කයක් පටලෝගන ගිහිල්ලා කියලා 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 අර මුල්ලකට කොටු වෙනවානේ. මුකුත් කියාගන්න බැරි තැනකට කොටු වෙනවානේ. නැයි එතකොට අනිත් එක්ක නානවා ජයග්‍රහයි විදියට. දැන්වත් පිළිගන්නවද? දැන්වත් තේරෙනවද මේ කියපු දේ වැරදි කියලා? දැන්වත් පිළිගන්නවද කියලා ඔන්න මුල්ලකටම කොටු කරලා පෑ ගානක වාද විවාදෙන් පස්සේ අහනවා. ඇහුවාට මොකද අර තැනත දැන් මුල්ලටම කොටු වෙලා පරාජිත වෙලා අර වාදෙන් පැරදිලා ඉන්න තැනත කියනවා, ඉතින් පිළිගන්න මම කියලා කෙනෙක් නැහැනේ කියලා කියනවා. ඉතින් ওই විදියට තමයි ඒකත් පාවිච්චි කරන්නේ. වාදෙ දිනනකම් මම මේක ඉන්නවා. වාදෙ පැරදීගෙන එනකොට තමයි මම මේ අතුරුදහන් වෙන්නේ. බණ කියන්න ගියාම නිකන් ඒකේ කාට තේරෙන විදිහට කියන්න වෙනවා. හැමෝටම එකම භාෂාවෙන් කියලා හරියන්නේ නැහැ නේ. අහන පුද්ගලයාගේ ශක්තිය අනුව තමයි කියන්න වෙන්නේ. එහෙම නැතුව කිව්වොත් වැඩක් නැහැ. දැන් අර රාතන් වහන්සේ ලෝකෙත් එක්ක මම කියලා කෙනෙක් නැහැ. මම කියයි මමට කිව්වයි කියලා කියන්න බෑ කියලා එහෙම තර්කයකට ගියොත් වැඩක් නැහැනේ. ඒ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. අනේ ඒගොල්ලන්ට අර බබාගේ භාෂාවෙන් කියනවා. මම කියනවා, මට කිව්වා. ඒ ලෝක ව්‍යවහාරය දැනගෙන කටයුතු කරනවා. අවශ්‍ය තැනදී අනේ තේරුම් අරගෙන තියනවා මේවා මේ ව්‍යවහාර මාත්‍රයක් පමණයි. මේක ඇති දෙයක් නැහැ. දොනේ විදිහේ ස්වභාවයක් ගැන තමයි කියන්නේ. රාජාංජහාමුදුරුවන්ගේ කතාවක් තියෙනවා. ඔය මම හිතන්නේ එක පොතකට මාතෘකා වෙලා තියෙන ඔය කතාවද කොයිද? අන්න එකෙක් ඇවිල්ලා අහනවා. මේ ආරණ්‍යට අලුතෙන් එන කෙනෙක් හොයාගෙන මේ හාමුදුරුවන් හොයාගෙන ඇවිල්ලා අනේ යම්කිසි විදියක මේ ස්වාමීන් වහන්සේවම හම්බ වෙලාද කොයිද? අහනවා මේ 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 අජාංජා කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවද මෙහි? ඒ ස්වාමීන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා විමසලා සිටනවා. එතකොට මේ හාමුදුරුවනේ අජාංජා කියලා කෙනෙක් කොහෙද? මෙහි. එහෙම කෙනෙක් මෙහි නැහැ කියලා කියනවා. දැන් රහපු තැනැත්තාගේ ප්‍රඥාව පිළිබඳ යම්කිසි හැඟීමකින් ඒ අහපු ප්‍රශ්නය තුළම අන්න යම්කිසි ධර්මය කියලා දෙන්න උත්සාහයක් දරනවා. අජාංජා කොහෙද කියලා කෙනෙක් කොහෙද? මේ එහෙම කෙනෙක් මෙහි නැහැ කියලා කියනවා. හැබැයි ඒ වගේම ප්‍රශ්නයක් පස්සේ දවසක ගැමියෙක් ඇවිල්ලා මේ අචාංචා හාමුදුරුවෝ ඉන්නවද? මම තමයි අචාංචා. මොකද පස්සේ? අන දෙන්නෙක්ට දෙවිදියකට උත්තර දුන්නා. ලෝක ව්‍යවහාරය දැනගෙන කටයුතු කරා. අවශ්‍ය විදිහට ඒ සුදුසු අවස්ථාවේදී ඒ විදිහට කටයුතු කරා. අන්න ඒ විදිහ දක්ෂ බවක් ගැන තමයි කියන්නේ. ඒ දක්ෂ බවත් තුළින් අන්න මේ ලෝකයක ගනුදෙනු කරනවා. ඒක ගාගෙන නාගන්නේ නැතුව අවශ්‍ය විදිහට කතා බහ කරනවා. ගාගෙන නාගන්නේ නැතුව කටයුතු කරනවා. ගාගෙන නාගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කියන්නේ අර කුරුල්ලෝ ගිය පාර වගේ අපි ආ පාරවල් අල්ලන්න බෑ. ගියපු දිහවල් හොයාගන්න බෑ. මොකද අර මග දිගට අර සලකුණු කරගෙන ගිහිල්ලා නැහැ. දැන් ඔය අර නිකන් අර බල්ලෝ එහෙම යන්නේ මාක් කරගෙන මග දිගට යනකොට අර උගේ ගන්ධය පතුරවගෙන තමයි ඌ යන්නේ. ඒ නැත්තම් අවුල් වගේ උට. මෙහෙ ඉන්න බල්ලට උනත් ඌගේ කෑල්ලකුත් නැහැ. ඒ වුණාට කොහොම කොහමාරි ඌ ඒක ඉගෙනගෙන ඌත් මාක් කර කර යනවා. ඌත් සලකුණු කරනවා, මොකද මේක මගේ වාක්‍ය. මේකේ මම තමයි රජා කියලා අන්න මාක් කර කර යනවා. අන්න ගන්ධස්සාරේ අපි ආපාරේ පැතිරේ ගන්ධස්සාරේ කියලා කියන්නේ අන්න පතුරවගෙන යනවා. නමුත් මෙන්න මේ විදිහේ දක්ෂ කෙනෙක් අන්න කුරුල්ලෝ ගිය පාරවල් වගේ හොයාගන්න නැහැ. කොයි ගියාද නැහැ, සලකුණු නැහැ. තමුන්ගේ ගමන ගිහිල්ලා. අන්න ෆ්‍රික්ෂන් එක යාට අඩුයි. මානසිකවත් කායිකවත් ෆ්‍රික්ෂන් එක අඩුයි. අන්න මේ කයත් සැහැල්ලුයි, හිතත් සැහැල්ලුයි. අන්න ඒ ෆ්‍රික්ෂන් එකේ වෙනස පැහැදිලිව දැනෙනවා. ගිය පාර කොච්චර පහලට කාගෙන ගිහිල්ලා තියෙනවද? කොච්චර මං සලකුණු තියෙනවද කියලා බලන්න පුළුවන්. සාමාන්‍ය ටයර් එකක වුණත් අර ටයර් එක නිකන් හුලං ගියාට පස්සේ බිම දිගේ ඇදිලා තමයි යන්නේ. එතකොට ෆ්‍රික්ෂන් එක වැඩි. ටයර් කැරගෙන නැත්නම් පොලව කාගෙන තමයි යන්නේ. අර නිකන් බිම අදිනවා වගේ වෙනසක් නැති ගන්නටම එනවා. එතකොට හොඳට දකින්න පුළුවන් අන්න මේ කොපමණ ෆ්‍රික්ෂන් එකක්ද මේ ගිහිල්ලා තියෙන්නේ. අන්න ගියපු පාරවත් නැත්නම් අන්න ඒකේ හොඳ සලකුණක්. මෙන්න මේ ෆ්‍රික්ෂන් එක අඩු වෙලා කයයි හිතයි සැහැල්ලුයි. ඒ විවේකය තම තමන්ගේ ජීවිත දිය හැරලා බලන කොච්චර ෆ්‍රික්ෂන් එකක් තියෙනවද, කොච්චර ගන්ධස්සාරයක් පතුරවගෙනද මම එන්නේ කියලා ආපු පාර දිහා පොඩ්ඩ හැරලා බැලුවා නම් හොයාගන්න පුළුවන් වැඩේ තරම. ඉතින් ඒක දැකමින් දකිමින් ටික ටික විවේකයක් දිහාවට යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් එදැනි විවේකයක් සඳහා අද දින මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් එම ධර්ම දේශනාව ස්කවදත් අපේ ඉවිත පවත්වන ධම්ම කුසල ස්වාමීන් වහන්සේට නැවත වතාවක් පින් අනුමෝදනා කරන අතර
නිරෝෂ් කියන එක ඇහෙන්නේ
නැහැ. ස්වාමීන් වහන්සේ ඇහෙන්නේ නැහැ මම.
දැන් ඇහෙනවා ටිකක්. මම බැලුවේ කතාවේ වාරය අහෝසි වෙලාද
කියලා. ආ මම උභාසික දේශනාව මයික් එක අයින් කළා. එහෙමනම් ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාටද ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාව අරගෙන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වැඩසටහන අවසන් කිරීමට සූදානම් වෙන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ප්‍රශ්න නැහැ වගේ ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි ඔබ වහන්සේ වන්දනා කිරීමට මම
ඉදිරිපත්
ආරාධනා කරනවා.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමින් වහන්සේගෙන් අවසරයි. අද දින අපට ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් පැවැත්තු ගෞරවනීය ධම්මකුසල ස්වාමින් වහන්සේ දෙපා නමද වන්දනා කරන අතරම එම ස්වාමින් වහන්සේටත් අප සියලු දෙනාටත් මේ පිණින් සසර ගමන කෙටි කර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි.
හොඳයි.
අස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමත මේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං අයර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පක්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු
සාදු. හැම දිනකටම තේරුවන් සරණයි.